නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතස්සෝ ීමා භික්කවේ සමාධි භාවනා කතමා චතස්සෝ අත්ති භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති ඉති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පහුගිය සතියේ සහ ඊට කලින් සතියේ එක්තරා අන්දමකින් උත්සාහවන්ත වුණා සමාධි භාවනාව පිළිබඳව, සමාධිය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න. ඉතින් එතෙන්දී මජ්ක්‍ධිම නිකායේ උද්දේශ විභංග සූත්‍රය මුල් කරගෙන අපි දේශනා කිහිපයක් පැවැත්තුවා. ඒ තුලින් අපි දැනගත්තා කොහොමද සමාධියක් වඩන්නේ. ඒ වගේමයි බඳු සමාධියක මුල් අවස්ථාවේදී, මුල් වකවානුවේදී සමහරට නොදැනුවත්ව කොහොමද ගිහිල්ලා ඇතුළත හිරවීමක්, එහෙම නැත්නම් ඒ සමාධිය තුළ පිහිටා සිටීමක්, විඥානයේ තුළ පැවතීමක් සිද්ධ වෙන්නේ කියන කාරණාව අපි ටිකක් දුරට සාකච්ඡා කළා. ඉතින් අද අපි තවදුරටත් ඉස්සරහින් තියාගත්ත සමාධිය ගැන කියවෙන සූත්‍ර දේශනාවක්. ඒ තමයි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එන සමාධි භාවනා සූත්‍රය. මේ සමාධි භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සමාධි භාවනාවන් ආකාර හතරකින් විස්තර කරනවා. ඉතින් එතකොට ඒ ආකාර හතර ගැනම දැනගෙන සිටීම වැදගත් වෙනවා. මොකද එහෙම නැත්නම් සමහර විට අපි එක්කෙනෙක් එක ආකාරයක් වඩනකොට තවත් කෙනෙක් ඒක වැරදි කියලා හිතන්න ඉඩ තියෙනවා. නමුත් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මේ බඳු ආකාර හතරක සමාධියේ භාවනාවන් දියුණු කරන්න පුළුවන්. ඒකෙ මෙන්න මේ බඳු ආනිසංස තියෙනවා කියලා වෙන්වෙන් වශයෙන් බෙදලා වෙන් කළා කියලා දීලා තියෙනවා. ඉතින් එතකොට අද අපි විශේෂයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි ආකාරය සම්බන්ධයෙන්. කෙසේ නමුත් ආකාර හතර ගැන කෙටියෙන් කියනවා නම්, පළවෙනි අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති. මහණෙනි, එක්තරා අන්දමක සමාධි භාවනාවක් තියෙනවා. ඒ සමාධි භාවනාව යම්සි කෙනෙක් භාවිතා කළොත්, බහුලීකృత කළොත්, වැඩුවොත් එතුලින් මෙලෝ වශයෙන් ලොකු සැප විහරණයක්, සොම්නස් සහගත ගතියක් ඇති කරගන්න පුළුවන් කියලා. දෙවනි සමාධි භාවනාවක් ගැන විස්තර වෙනවා අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති. මහනි, දෙවනි ආකාරයේ සමාධි භාවනාවක් තියෙනවා. ඒක වැඩුවොත්, බහුලීකృత කළොත් එතුලින් ඥාන දස්සනයක් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. තුන්වෙනි එක වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. තවත් ආකාරයක සමාධි භාවනාවක් තියෙනවා. ඒක වැඩුවොත් තමන් තුළ සතිය සම්පජඤ්ඤය දිනු කරගන්න අවස්ථාවක් ලැබෙනවා කියලා. හතරවෙනි සමාධි භාවනාවක් ගැන කියලා දෙනවා අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයාය සංවත්තති. ආශ්‍රවයන් ඡය කිරීම පිණිස උපකාර වන සමාධි භාවනාවකුත් තියෙනවා කියලා දේශනා කරනවා. එතකොට අපිට තේරෙනවා එක එක જાතියේ සමාධි භාවනාවන් තියෙනවා. එhmenan අපි දැනගෙන මේවා වඩන එක, මේවා ප්‍රයෝජන තේරුම් ගන්න එකේ එක ලොකු වටිනකමක් තියෙනවා. අද අපි පළවෙනි කොටස ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරන්න උත්සාහන්ත වෙමු. අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා දිට්ඨ ධම්ම සුඛ විහාරාය සංවත්තති. මහණෙනි, එක්තරා ආකාරයක සමාධි භාවනාවක් තියෙනවා. ඒ බඳු සමාධි භාවනාවක් වැඩුවොත් මෙලෝ වශයෙන් සුඛ විහරණයක්, සැප විහරණයක්, සොම්නස් සහගත තත්වයක් පවත්වන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් එතකොට මෙතනදී ඇත්තටම විස්තර කරන්නේ මෙම සූත්‍රයේදී ප්‍රථම ධ්‍යානය, ද්විතීයික ධ්‍යානය, තෘතීයික ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය කියන මේ රූපාවචර ධ්‍යාන හතර ගැන තමයි විස්තර කරන්නේ. ඉතින් අපි එක එක ධ්‍යානයක් ගැන කතා කරන්න කලින් අපි ටිකක් අපේ සාමාන්‍ය හිතේ ස්වභාවය ගැන යම් වැටහීමක් ඇති කරගත්තොත් ඒක හොඳයි. ඉතින් අපි සාමාන්‍යයෙන් නුපුහුණු මනසක් ගැන අවධානය යොමු කරාම ඒ මනස නිරන්තරයෙන්ම විවිධාකාර නීවරණ වලට ලක් වෙනවා. ඇතම් විට කාමච්ඡන්ද නීවරණයෙන් බැට ගන්නවා. විවිධාකාර කාමසිතුවිලි ඇවිල්ලා ඒවා හිත වෙලා ගන්නවා. ඉතින් ඒ බඳු කාමසිතුවිලිම ඊළඟට හිතෙන්න පටන් ගන්නවා. ඒකට පොහොර දාන ගතියක් තියෙනවා. ඒකේ යම්කිසි ආස්වාදයක් ලැබෙනවා. ඒ ආස්වාදය අපි භුක්ති විඳිනවා. ඒකට ලොල් වෙනවා. තව තව කාමසිතුවිලිම හිතේ ඇති කර ගන්නවා. විවිධාකාර කාම සංඥා හිතේ පහළ වෙනවා. අතීතයේ ඔස්සේ කාම සංඥා එනවා, අනාගතයේ ඔස්සේ කාම සංඥා එනවා. තව තව ඒවට කාම විතර්ක එකතු කර ගන්නවා. ඉතින් අපේ මුළු හිතම මේ අන්දමින් කාම සිතුවිලි වලින්ම වහයලා ගන්න ගතියක් තියෙනවා. ඊට පස්සේ ඇතැම් වෙලාවට ඉතින් අපිට කේන්ති යනවා. ඉතින් අතීතයේ යමක් වෙච්ච දෙයක්, කවුරු හරි කරපු දෙයක් මතක් වෙනවා. ඉතින් ඒ තැනත්තා ගැන යම්කිසි ආඝාතයක් ඇති කර ගන්නවා. හිතේ අකමැත්තක්, තරහවක් ඇති කර ගන්නවා. සමහරට ද්වේෂයක් පහළ වෙනවා, වෛරයක් ඇති කර ගන්නවා. ඉතින් මේ විදිහට ද්වේෂයනොත් අපේ හිත පුදුම විදිහට බැටකනවා. දැන් ඒක සමහරලාට අනාගතය සම්බන්ධව සිතන්න පුළුවන්. අනාගතයේදීත් මේ මිනිස්සයා මේ විදිහට මට කරාවි කියලා අනාගතේ මුල් කරගෙනත් අපි පුදුම අන්දමකින් ද්වේෂයෙන් හිත තලාපෙලා ගන්නවා. ඊට පස්සේ ඇතැම් වෙලාවට අපේ හිතේ කාමච්ඡන්දයට අමතරව, ව්‍යාපාදයට අමතරව තීන මිද්දේ මතුවෙන අවස්ථාවන් තියෙනවා. ඒ කියන්නේ මොකක්වත් කරන්න හිතෙන්නේ නැහැ. මුළු ගැන්විලා කම්මැලි කමින් උදාසීනව කාලය ගත කරන තත්ත්වයක් තමයි එතකොට තියෙන්නේ. කිසි වැඩක් කරන්න හිත දෙන්නේ නැහැ. පුදුමාකාර උදාසීන ගතියක්, ඈලි මෑලි වෙච්ච ගතියක්, ඈනුන් ඇර ඇර ඉන්න හිතන ගතියක් තමයි ඇතැම් වෙලාවට තියෙන්නේ. අන්න ඒ වගේ උදාසීන ගතියක් ඇතැම් වෙලාවට අපේ හිතේ පහළ වෙනවා. අකර්මණ්‍ය ගතියක් අපේ හිතේ පහළ වෙනවා. තවත් වෙලාවක අපි අතීතයේ වෙච්ච දේවල් ගැන කල්පනා කර කර ඒවා ගැන පසුතැවෙනවා. මේ දේවල් කරන්න බැරි වුණා, මේ දේවල් සිද්ධ වුණා කියලා ඒ කරගන්න බැරි වෙච්ච හොඳ දේවල් සම්බන්ධයෙන්, කරන්න සිද්ධ වෙච්ච වැරදි දේවල් සම්බන්ධයෙන් අපේ හිතේ යම්කිසි පසුතැවීමක් ඇති වෙනවා. ඉතින් ඒකට සාමාන්‍යයෙන් ධර්මයේ කියනවා කුක්කුච්චයක් කියලා. ඉතින් එතකොට හිතේ පහළ වෙන ඊබන්දු පසුතැවීම, එමත් නැත්තම් කලකිරීම, ඔන්න වගේ තත්ත්වයක් නිසා සමහරවිට අපි ඒක දිගට වර්ධනය කළොත් මානසික රෝගයක් දක්වා වුණත් වර්ධනය වෙන්න අවස්ථාව තියෙනවා. ඒ තරමට එකතකින් මේ නීවරණවල භයානකකමක් අපිට හානිකර තත්ත්වයක් තියෙනවා. ඒ වගේමයි අපි අපේ හිත දිහා බැලුවාම එක මොහොතක්වත් එක අරමුණක ඉන්න ගතියක් නැහැ. නිරන්තරයෙන්ම අරමුණෙන් අරමුණට පැන පැන විසිරිච්ච ගතියක් තමයි හිතේ තියෙන්නේ. ඉතින් එතකොට මේ හිතේ තියෙන විසිරීම විවිධාකාර හේතුන් නිසා වෙන්න පුළුවන්. ඒබඳු විසිරීමක් සහිත හිතක් තමයි සාමාන්‍යයෙන් මිනිස්සෙකුට තියෙන්නේ. එක එල්ලයක් නැහැ හිතට. එක දර්ශනයක් නැහැ. එක පැත්තකට යොමු වීමක් නැහැ. හැම පැත්තරම හිටයි මෙහිටයි දුවන පනින මනසක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් එතකොට මේ උද්දච්චයට ලක් වෙච්ච ගතියක් අපේ හිතේ නිතරම තියෙනවා. ඊට පස්සේ තින් අපිට විවිධාකාර දේවල් සම්බන්ධයෙන් සැක පහළ වෙනවා. සමහර ලාවට බුදුහාමුදුරුවෝ ගැන සැක පහළ වෙනවා. සමහර ලාවට ධර්මයේ ගැන සැක පහළ වෙනවා. සමහර ලාවට සංඝයා ගැන සැක පහළ වෙනවා. අපි වඩන ප්‍රතිපදාව නිවැරදිද කියලා සැක පහළ වෙනවා. වඩන භාවනාව නිවැරදිද කියලා සැක පහළ වෙනවා. සමහර වෙලාවට අපි තුලම යම්සි ගුණයක් දිනුලා තියෙනවද නැද්ද කියලා ඒ සම්බන්ධයෙන් සැක පහළ වෙනවා. එහෙමත් නැත්නම් අපි ආරක්ෂා කරන ශික්ෂාවන් සම්බන්ධයෙන් සැක පහළ වෙනවා. මේ අන්දමින් ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධයෙන් වුණත් নানা ප්‍රකාර සැක පහළ වෙන අවස්ථා තියෙනවා. ඊට අමතරව ඉතින් එදිනදා ජීවිතයේදී එක එක තැනැත්තා පිළිබඳව, තමන්ගේ අමුදරුවන් පිළිබඳව, යාළු හිත මිත්‍රාදීන් පිළිබඳව, රාජකාරී කරන තැන්වල ඉන්න පිරිස් පිළිබඳව নানা ප්‍රකාර සැක පහළ වෙනවා. ඉතින් සැකයනොත්, විචිකිච්ඡාවනොත් අපේ හිත පුදුම විදිහට විපරිසර වෙච්ච ගතියක්, වික්ෂිප්ත වෙච්ච ගතියක් තියෙනවා. ඔන්න ඔය වගේ මනසක් තමයි අපිට සාමාන්‍යයෙන් උරුම වෙලා තියෙන්නේ. ඉතින් මේ බඳු මනසක් සහිතව වාසය කරනවා කියන්නේ හරියට නිකන් හතුරෙක් එක්ක වාසය කරනවා වගේ සමානයි. මොකද ඒ තරමට මේ හිත අපිට වද දෙනවා. නිරන්තරයෙන්ම ගිනි ගන්නවා. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් සහිත මනසක් තමයි අපි ඊළඟට දැන් මේ සමාධියකින් ශාන්ත කරන්න හදන්නේ. සමත භාවනාවකින් තැම්පත් කරන්න හදන්නේ. මේ නීවරණ පහ පැත්තකින් තියන්න හදන්නේ මෙන්න මේ අන්දමින් එක්තරා අන්දම එක්තරා විදිහකට කියනවා නම් වික්ෂිප්ත වෙච්ච, අනාථ වෙච්ච, අපිටම සතුරු වෙච්ච මනසක්. ඉතින් එතකොට ඒක කරගන්න නම් මේ නීවරණ ධර්මයන්ට ප්‍රතිපක්ෂ ධර්මයන් අපේ හිත ඇතුලේ දියුණු කරන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඒ නීවරණයට එක්තරා අන්දමක සතුරු ආකාරයේ ගුණ ධර්මයක් අපේ හිත ඇතුලේ දියුණු කරන්න සිද්ධ වෙනවා. ඒකදී අපි පොඩ්ඩක් තීන මිද්දේ ගැන කතා කළොත්, දැන් අපේ තීන මිද්දේ කියන එකේදී හුඟක් වෙලාවට කරන්න වැඩක් නැහැ හිතට. ඔහේ නිකන් බලාගත් අත බලාගෙන ඉන්නවා. හරිම කම්මැලි, උදාසීනයි. ඒ වගේ තත්ත්වයක් තමයි තීන මිද්දේ තියෙන්නේ. ඉතින් අපි ඒකට දෙන විසඳුම තමයි අපි තෝරගත්ත අරමුණක, කුසල් අරමුණක අපි නැවත නැවත යහුසුලුව හිත නංවනවා. එතකොට මෙතෙන්දි තමයි අපිට ආශ්වාස ප්‍රශ්වාසයක් පිම්වීමක් හැකිලීමක් වගේ නිරන්තරයෙන් කය තුළ සිද්ධ වෙන ක්‍රියාවලියක් හුඟක් ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද මෙතෙන්දි අපි භෞතිකව බාහිරව යමක් අරමුණු කරගෙන ඉන්න ගියොත් සමාහට ඒක අපිට උවමනාවෙන් පවත්වන්න සිද්ධ වෙනවා. ඒකෙන් සමහරලාට අපි ඔය කියන බලාපොරොත්තු වෙන සංසිඳීමක් අනාගතේ සිද්ධ නොවෙන්නත් ඉඩ තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ බුදු නුවණකින් දැකලා මේ කායානුපස්සනාවක් දේශනා කරද්දී කය තුලින්ම යම් යම් අරමුණු අපිට හඳුන්ලා දෙනවා. ඒ අරමුණු වල තියෙන සුවිශේෂත්වය තමයි ඒවා නිතැතින්ම නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒවා අපිට මැදිහත් වෙලා චේතනාපූර්වකව කළ යුතු දේවල් නැහැ. කය විසින්ම ඒබඳු ක්‍රියාවලීන් නිතැතින් කය තුල ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් හුස්ම ගැනීමේ ක්‍රියාවලිය නිරන්තරයෙන් සිද්ධ වෙන දෙයක්. අනායාසයෙන් ක්‍රියාත්මක වෙන දෙයක්. අනිච්ඡානුගතව ක්‍රියාත්මක වෙන දෙයක්. ඒ නිසා එතන වාසිය තමයි අපිට ආයේ ඒකට මේ පවත්වන්න කියලා, ඒක පටන් ගන්න කියලා එහෙම කිසිම අලුතෙන් උත්සාහයක් දරන දෙයක් නැහැ. අපි උපදින දා ඉඳන් මේ යන තෙක්ම හුස්ම ගන්නවා. අපි නිදාගත්තත් මේ කය හුස්ම ගන්නවා. ඒ නිසා අපි ඔන්න ඔය හුස්ම ගැනීම ක්‍රියාවලිය භාවනාවකට පාවිච්චි කරද්දී ඒ මතුවෙන හුස්මට අවධානය යොමු කරන්න උත්සාහන්ත වෙනවා. ආශ්වාසයක් මතුවෙනවා, එතෙන්ට අවධානය යොමු කරනවා. ප්‍රශ්වාසයක් මතුවෙනවා, ඒකට අවධානය යොමු කරනවා. ආශ්වාසයක් මතුවෙනවා, ඒකට අවධානය යොමු කරනවා. ප්‍රශ්වාසයක් මතුවෙනවා, ඒකට අවධානය යොමු කරනවා. ඉතින් මේ විදිහට කරන්න දැන් හිතට නිකන් ඉන්න වෙලාවක් නැහැ. මොකද නිරන්තරයෙන් මේ හුස්ම වැටෙන එක සිද්ධ වෙනවා. ඉතින් එතකොට අර හිතට වැඩක් අල්ලලා දෙනවා අපි එක පැත්තකින් බැලුවාම මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය මූල කමඨහනක් වශයෙන් හඳුන්වා දීම හරහා. එතකොට තීන මිද්ද නීවරණයට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපි මේ භවනා කමඨහනට නැත්තම් මූල කර්මස්ථානයට නැවත නැවත හිත නංවමින් බොහොම ක්‍රියාශීලීව කාලය ගත කරන නිසා. ඉතින් ඒ නිසා මෙන්න මේ විතර්කය කියන චෛතසිකය නැත්තම් අපි කතා කරන මේ සමාධි අංගය අර තීන මිද්ද නීවරණයට පටහැනිව ක්‍රියාත්මක වෙනවා. ඒතොර විතර්කය හොඳට ශක්තිමත් කළා. නැවත නැවත අරමුණට හිත නංවමින් යොහුසුලුව ඒ කටයුත්තේ නියැලෙමින් කාලය ගත කරනවා නම් එහෙමනම් හිතට නිදා වැටෙන්න අවස්ථාවක් නැහැ. සැඟවෙන්න අවස්ථාවක් නැහැ. ඊළඟට අපි මේ තෝරගත්ත අරමුණට හිත නැංගුවට පස්සේ ඒ අරමුණ හොඳට දැනගන්නවා. මේක ආශ්වාසයක්ද නැත්නම් ප්‍රශ්වාසයක්ද? එහෙම නැත්නම් මේක මේ කොයි ස්ථානයේද මේ ස්පර්ශ වෙන්නේ? එහෙමත් නැත්නම් මේක උණුසුමක්ද, මේක සිසිලසක්ද කියලා මේ යම්කිසි කාර්යභාරයක් එයාට පවරනවා. මේ අරමුණ ටිකක් පිරිමැදලා බලන්න. එතකොට මෙන්න මේ අරමුණ පිරිමැද බැලීම නැත්නම් අරමුණ ටිකක් විමසා බැලීම කියන මේ ਵਿਚාරය කියන හැකියාව නැත්නම් කුසලතාවය අපේ හිත ඇතුලේ හොඳට ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක වෙන්න එයාට දැන් සැකහැර තේරෙනවා මේකනම් ආශ්වාසයම තමයි, මේකනම් ප්‍රශ්වාසයම තමයි කියලා වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න අවස්ථාවක් තියෙනවා. දැන් සැකයක් නැහැ. එබඳු අර නිශ්චිත බවක් හිතේ හටගත්තාම දැන් විචිකිච්ඡාවට ඒ අවස්ථාවේදී අත් වශයෙන්ම අවකාශයක් සැලසෙන්නේ නැහැ. මොකද අපි ඉස්සරහාදී කතා කරන අනිකුත් ගුණධර්ම හරහා මේ අරමුණට විතරයි හිත යොමු කරලා තියෙන්නේ. ඒකාග්‍රතාවයක් තියෙන්නේ. ඒ නිසා අනිකුත් දේවල් කල්පනා කර කර ඉන්න හිතට අවස්ථාවක් දෙන්නෙත් නැහැ. බාර දීපු අරමුණ හොඳට දන්නවා මේක අහවල් අරමුණයි කියලා. මේක ආශ්වාසය නම් ආශ්වාසය බවත්, ප්‍රශ්වාසය නම් ප්‍රශ්වාසය බවත් හොඳටම දන්නවා. ඉතින් එතකොට අර තෝරලා දීපු තනි අරමුණේ ඇත්තට සිටින් දකින්න දකින්න දැන් විචිකිච්ඡාව පැත්තකට යනවා. ඊළඟට දැන් මේ කටයුත්ත ටිකක් සාර්ථක වෙලා නීවරණ යටපත් වෙනකොට නිතැතින්ම අපේ හිතේ යම්සි ප්‍රමෝදයක් ප්‍රීතියක් පහළ වෙන්න අවස්ථාව තියෙනවා. මොකද මේ හිත එකතකින් අර මෙතෙක් කාලයක් පීඩාවටපත් වෙච්ච හිතක් තමයි දැන් මේ සංසිඳීමකට එක්තරා අන්දමකින් සහනශීලී තත්වයකටපත් වෙන්නේ. ඒ නිසාම හිතේ පහළ වෙන ප්‍රීතිය නැත්තම් සොම්නස් ස්වභාවය මේ හිතේ පහළ වෙන ව්‍යාපාද නීවරණයට පටහැනිව ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපේ හිත ඇතුලේ තියෙන බොහොම සතුරු සහගත ගතියක්, සොම්නස් සහගත ප්‍රමෝදශීලී ගතියක් නම් ඒ බඳු අවස්ථාවක ව්‍යාපාදයට අවස්ථාවක් නැහැ. තරහ යන්න විදිහක් නැහැ. ඉතින් එතකොට අපේ හිතේ ගොඩ නැගෙන ඔන්නේ තෘප්තිමත් බව, සතුරු සහගත බව, ප්‍රීතිමත් ගතිය එකතකින් අර ව්‍යාපාද නීවරණයට පටහැනි. ව්‍යාපාද නීවරණය හරහා යටපත් වෙනවා. ඉතින් ඒකයි සමහරවිට අපි භාවනා කරන්න පටන් ගනිද්දිම උනත් පුංචි සිනහාවක් පවත්වමින් මේ භාවනාව පටන් ගන්නව නම් ඒක ටිකක් එහාට යනකොට ඒක ස්වභාවික සිනහාවක් බවට පත් වෙනවා. මුලදී නිකන් කෘතිමයි වගේ. පස්සේ පස්සේ හොඳට නීවරණ ටික එහාට වෙලා මේ සමාධි අංග ටික ශක්තිමත් වෙනකොට ඒ අපේ හිතේ පහළ වෙන සතුට ස්වාභාවික සතුටක් බවට පත් වෙනවා. දැන් අපේ හිත සාමාන්‍යයෙන් එහෙ මෙහෙ දුවන්නේ ඇතුළත සතුට නැතිනම්. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු පාසල් ඇරිලා ගෙදරට එන තමන්ගේ දරුවා. ගෙදර ඉන්නේ නැතුව වෙන කොහේ හරි යන්න උත්සාහත් වෙනවා නම් ඉතින් ඒකට යම්සි හේතුවක් තියෙන්න පුළුවන්. සමහරට ගෙදර අම්මා තාත්තා රණ්ඩු කරනවා, නැත්නම් ඒ තියෙන පරිසරය හරිම ව්‍යාකූලත්වයකින් තියෙන්නේ. කිසිම ගෙදර ඉන්න හිතෙන පරිසරයක් නෙමෙයි තියෙන්නේ. බඩු මුට්ටු එහෙට මෙහෙට දාලා කිසි පිළිවෙලක් නැහැ. හරිම අප්‍රසන්න බවක් තියෙන්නේ. ඉතින් එහෙමනම් ඒ දරුවා ගෙදර ඉන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. එයා ඉක්මනටම වෙන කොහෙට හරි යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද ගෙදර කියන්නේ සාමාන්‍ය වචනින් කියනවා නම් අපායක් බවට පත් වෙනවා. ඉතින් එතකොට ඉතින් එයා වෙන කොහේ හරි යනවා. ඉතින් අපේ හිතෙත් ඔන්න ඔයගේ තත්ත්වයක් තියෙනවා. අපේ හිත මේ ඇතුළට ආවහම අපි දු වෙන අරමුණකට බාහිරට ගිහිලා එයා දැන් ඇතුළට ආවා. කයට ආවා. මේ කයේ තියෙන නිරන්තර පිළීමක් දැවීමක් හිත ඇතුළෙත් නිරන්තර පිළීමක් දැවීමක් නම් තියෙන්නේ. වැඩි වෙලාවක් මේ හිත ඇතුළේ ඉන්නේ නැහැ. මොකද ඇතුළේ සැපයක් නැහැ. ඒ නිසා එයා පිටතටම යනවා. හැබැයි අපි හිතමු අපේ ගේ හොඳට ආස්පස් කළා, හරිම ප්‍රිය මනාපන්දමින් තියෙනවා. බඩු ටික පිළිවෙලට තැම්පත් කරලා තියෙනවා. අම්මා තාත්තා හරිම සමගී. දරුවා ගෙදර එනකොට ආදරෙන් පිළිගන්නවා. ඉතින් දරුවට වමනා කරන ඒ මානසික සහනය ගෙදර තුල තියෙනවා නම් එමනම් ඒ දරුවා බොහොම සහනශීලී මාවතක සෞඛ්‍ය සම්පන්න මාර්ගයක ගමන් කරන දරුවෙක් බවට පත් වෙනවා. ඒ දරුවට ආයේ එළියට යන්න උවමනාවක් නැහැ. මොකද ගෙදර ඉන්න හරි කැමති. ගෙදර තියෙනවා මේ මානසික සුවපත් භාවයක් ඇති කරන පරිසරයක්. අන්න ඒ බඳු තත්ත්වයක් අපේ හිත ඇතුළේ තියෙනවනම් එළියේ කොහේ හරි ගිහිල්ලා විඩාපත් වෙලා එන අපේ හිතට ගෙදරට ආවට පස්සේ නැවත කයට පැමිණියාට පස්සේ කයේ තියෙනවනම් ඒ සුවපත් බවක්, සානශීලී ගතියක්, ඒකාග්‍රතාවයක්, සැනසීමක්, සැපයක් මේ ඇතුලේ තේනවා නම් එහෙනම් ඇතුලේම හිත තියේවි. එළියට යන්න අවස්ථාවක් නැහැ, අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒතකොට අපි එහෙමනම් ඉරියව්ව සකස් කරලා වාඩි වෙනකොට ඔන්නේ සැපවත් බව යම් තාක් දුරකට පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඒ නිසා අපි වාඩි වෙනකොට වාඩි වෙච්ච ඉරියව්ව හුඟාක් පීඩාකාරී ඉරියව්වක් නොවිය යුතුයි. සාමාන්‍යයෙන් සැහැල්ලු සැපවත් ඉරියව්වක් විය යුතුයි. හැබැයි ඒකේ පොඩි අවදානමක් තියෙනවා. ඕන්ට වඩා සැපවත් වුණොත් නිින්ද යන්න ඉඩ තියෙනවා. ඒ නිසා නිින්ද යන්නේ නැති වෙන්නත් අපි වග බලා ගන්න ඕනේ. හැබැයි ඉරියව්ව සැපදායක සුවපත් ඉරියව්වක් වෙන්නත් ඕනේ. එතකොට මේ සැපවත් ඉරියව්ව නිසා ඒ වගේමයි දැන් හිත ඇතුලේ අර කාමච්ඡන්දේ, ව්‍යාපාදේ වගේ නීවරණ අයින් වීම නිසා එක්තරාන්දමක ප්‍රීතියක්, ප්‍රමෝදයක් උත්පහළ වෙලා තියෙනවා. දැන් හරිම අර සුවපත් වාතාවරණයක් දැන් හිත තුල ගොඩ නැගීගෙන එනවා. සැපයක් තියෙනවා. ඔන්නය සැපය සුඛය හිත ඇතුලේ ගොඩ නැගෙන්න ගොඩ නැගෙන්න උද්දච්ච කුක්කුච්ච නීවරණ වලට අවස්ථාවක් නැහැ. මොකද හිතට විසිරෙන්න දැන් උවමනාවක් නැහැ. ඇතුළටම වෙලා ඉන්න පුළුවන්. පසුගිය දේවල් ගැන පසුතැවෙන්න උවමනාවක් නැහැ. මොකද ඇතුලේ දැන් සැපයක් තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් කියන්නේ ඔය සුඛ කියන ඒ සැපය කියන తত্ত্বය අපේ හිත ඇතුලේ තියෙනවා නම්, එබඳු කුසලතාවයක් අපි ගොඩනගාගෙන තියෙනවා නම්, එමනම් උද්දච්ච කුක්කුච්ච නීවරණයට අවස්ථාවක් නැහැ. දැන් ඊට පස්සේ අපි හිත දැන් එකඟ වෙලා නම් තියෙන්නේ වෙන වෙන අරමුණට යන්නේ නැහැ. ආශ්වාසයමයි තියෙන්නේ, ප්‍රශ්වාසයමයි තියෙන්නේ. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය තුළමයි දැන් හිත පවතින්නේ. වෙන කිසිම අරමුණකට, ලෝකයේ තියෙන වෙන කිසිම අරමුණකට හිත යන්නේ නැත්තම් ඒ හිත අරමුණෙන් අරමුණට පැන පැන යන ගතිය, අලුත් අලුත් දේවල් හිත ඉල්ල ඉල්ල යන ගතිය, අලුත් අලුත් රස ඉල්ල ඉල්ල යන ගතිය, ඒ කාමච්ඡන්ද නීවරණේ දැන් අයින් වෙලා තියෙනවා. මොකද කාමච්ඡන්ද නීවරණේ මේ ස්වභාවය තමයි එක අරමුණක ඉන්න බැරි ගතිය. එක අරමුණක යාට ඉන්නකොට යම්කිසි ඒකාකාරී ගතියක් දැනෙනවා. ඉතින් ආ එතකොට අලුත් අරමුණක් රස විඳින්න පටන් ගන්නවා. ඒකත් එපානොත් තවත් අරමුණක් රස විඳින්න පටන් ගන්නවා. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි මේ කාමච්ඡන්ද නීවරණේ තියෙන්නේ. නමුත් හිත නැවත නැවතත් එකම අරමුණකට නංවමින් හික්මවලා තියෙනවනම් ආශාසයේ නංවනවා, ඒක ගැන ඒ එතනම පවතිනවා. ප්‍රශාසයේ හිත තියෙනවා, ඒක ගැන පවතිනවා. එතකොට නැවත නැවත මේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලියේ පමණක් නම් හිත තියෙන්නේ. එතන ගොඩනැගෙන ඒකාග්‍රතාවය සමාධිය අර කාමච්ඡන්ද නීවරණයට පටහැනිව ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි දැන් ගොඩනැගුවේ හේකාතකින් මේ නීවරණ පහට පටහැනි කුසලතාවයන් පහක්. නැත්නම් නීවරණ පහට පටහැනි ගුණධර්ම පහ. විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියන මෙන්න මේ කුසලතා පහ තමයි දැන් අපි හිත ඇතුලේ ගොඩනැගුවේ. ඒ පහ අර හොඳට හිත තුල බලපවත්වන තාක් අර නීවරණ පහට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒතොර මේ කුසලතා පහ අපි ඉස්සරහට ගත යුතුයි. ඉතින් ඒකයි අපි මේ භාවනා කරනවා කියලා සමාධියක් වඩනවා කියලා කරන්නේ, මේ ගුණධර්ම පහ ශක්තිමත් කර ගැනීම. ඉස්සරහට ගත්ත අරමුණක් තේනවා, ඒක හුඟක් වෙලාවට කුසල අරමුණක්, නික්ලේශී අරමුණක්. ඒ අරමුණේ නැවත නැවත හිත නංවනකොට විතර්කයක් සිද්ධ වෙනවා. ඊළඟට ඒක පිරිමැදලා නැවත නැවත බලනකොට විචාරයක් සිද්ධ වෙනවා. ඒ කාමච්ඡන්දාදී නීවරණයන් අයින් වුණාම හිතෙන් නිතැතින්ම සොම්නස් සහගත ගතියක්, ප්‍රීති සහගත ගතියක් තියෙනවා. ඊට පස්සේ සැපවත් බවක් දැන් තියෙනවා, සැහැල්ලු ගතියක් දැන් තියෙනවා. ඊට අමතරව හිත ඒකාග්‍ර වෙලා තියෙනවා ඒ අරමුණේම. ඔන්න ඔය තත්ත්වය හිත තියෙනවා නම් සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් මෙන්න මේ සමාධි අංග පහ නැත්නම් ධානාංග පහ අපේ හිත ඇතුලේ වර්ධනය වෙලා තියෙනවා කියලා. ඒකට පළවෙනි ධානය හඳුන්වා දෙන භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා, ඉද භික්ඛවේ භික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡා කුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පණමජ්ජහනං උපසම්පජ්ජ විහෙරති. මේ විදිහට විස්තර කරනවා. ඒ කියන්නේ අර කාමච්ඡන්දාදී නීවරණ අයින් කළා. කාමී විවිච්ඡේව කාමේහි විවිච්ඡා කුසලේහි ධම්මේහි අනිකුත් ව්‍යාපාදී ව්‍යාපාදාදී නීවරණත් අයින් කළා. ඒක ඔක්කොම දැන් පැත්තකට කළායි තියෙන්නේ. ඒ වගේමයි සවිතක්කං. විතක්කයක් සහිතයි, සවිචාරං විචාරයක් සහිතයි, විවේකජං පීති සුඛං. අර නීවරණ අයින් වෙච්ච ඒ විවේක හුදකලා වෙච්ච හිත තුල දැන් ප්‍රීතියක් සුඛයක් බලපවත් වෙනවා. පණවජ්ජහලං උපසම්පජ්ජ විහෙරති. ඒකාග්‍රතාවකින් යුක්තව දැන් ඔන්න ප්‍රථම ධානයේට සමවැදිලා වාසය කරනවා. දැන් එතකොට මේ తত্ত্বය සාමාන්‍යයෙන් ප්‍රථම ධානය කියලා කිව්වාම කෙනෙක් එතකොට අඳුන ගන්නවා දැන් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට හොඳට මේ తত্ত্বය පවත්වන්න පුළුවන් නම්. නැත්තම් මේ සමාධියංග පහ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුළම ශක්තිමත්ව බලපවත්වනකොට තමන් ප්‍රථම ධානයට සමවැදිලායි කියලා කෙනෙක් අර්ථ දක්වනවා. හැබැයි තවත් කෙනෙක් ඊට වඩා ගැඹුරකට යනවා. ඒ තමයි ආනාපාන සතිය වැනි භාවනාවක් වඩනකොට, සමත භාවනාවක් වඩනකොට එතුලින් පැනනගින සමාධි නිමිත්තක් කෙනෙක් හඳුන ගන්නවා. ඉතින් එතකොට තවත් ගැඹුරකට යන්න අවස්ථාවක් සැලසෙනවා. අර ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේම ධානාංග පහ හදාගෙන ඉන්නව වෙනුවට මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට හිත නැවත නැවත යෙදීම හරහා, සමාධිමත් වීම හරහා, හිත තුල සමාධි ලක්ෂණයක් දිනු වීම හරහා පැන නගින ඒ සමාධි නිමිත්තක්, ආනාපාන සති නිමිත්තක් අපි හඳුනගත්තා නම් ඒ නිමිත්තට ඊට පස්සේ හිතව දාන්න පුළුවන්. ඉතින් ඒක හුඟක් වෙලාවට යෝගාවචරින් අත්දකින්නවා. ආලෝකයක් පහළ වීමක් වශයෙන්, නැත්නම් වලාකුලක් වගේ නිමිත්තක් පහළ වීමක් වශයෙන්, එම නැත්නම් දවල් කාලයේ හඳ පෑවෝ වගේ නිමිත්තක් පහළ වීමක් වශයෙන්, ඉතින් විවිධ අන්දමින් එක එක අය මෙබඳු නිමිති හඳුන ගන්නවා. ඉතින් එතකොට ඒ එක පාටම ඒ නිමිත්ත දිහා බලන්න ගියොත් ඒක නැති වෙලා යනවා. මොකද මේක තාම පවත්වන්න තරම් හිතේ සමාධිය දුර්වලයි. ඒ නිසා අපි ඒක එක පාටම ඒක දිහා බැලුවොත් ඒක අහිමි වෙනවා අපිට. ආයෙත් ඉතින් මුලින් ඉඳන් උත්සාහන්ත වෙන්න ඕනේ ඒ නිමිත්ත අරගන්න. කාලයක් මේ පුහුණුව කරගෙන යනකොට ඒ නිමිත්ත පහළ වීම ස්ථිර වෙනවා. මේ කියන්නේ ටිකක් වෙලා යනකොට ඔන්න නිමිත්ත පහළ වෙනවා. කලින් නම් පය භාගයකට පස්සේ නම් නිමිත්ත පහළ වුණේ, ඔන්න දැන් විනාඩි 20කින් නිමිත්ත පහළ වෙනවා. දැන් නම් ඔන්න විනාඩි 10කින් නිමිත්ත පහළ වෙනවා. දැන් නම් ඉතින් හුස්ම රැලි කීපයක් බලනකොටම නිමිත්ත පහළ වෙනවා. ඔය විදිහට ඒ නිමිත්ත මතු කරගන්න යෝගාවචරයේ දක්ෂ වෙනවා. ඊට පස්සේ මේ පහළ වෙච්ච නිමිත්ත දිහා බලන්නෙත් ඒ නිමිත්ත හොඳට තහවුරු වුණ බව තමන්ට ස්ථිර වුණාට පස්සේ. කියන්නේ සමහර ලාවට හුස්ම රැල්ලත් එක්ක එක එල්ලේනේ මේ නිමිත්ත තියෙන නිකන් වෙන පැත්තකට වෙලා වගේ තියෙනවා. ඉතින් එතකොට ඒක දිහා බලන එක එච්චර සුදුසු නැහැ. හරියට එල්ලෙට නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියයි නිමිත්තයි එක සමාන්තරව පිහිටන තත්ත්වයක්. එක එල්ලේ පිහිටන එක රේඛාවේ පිහිටන තත්ත්වයක් පහළ වුණොත් ඒක වඩා පහසුයි. අන්න ඒ බඳු තත්ත්වයක් පහළ වෙනකන් පොඩ්ඩක් ආනාපානයත් එක්කම ඉන්නවා. එහෙම එනකොට, එහෙම තවදුරටත් සමාධිය දිනු කරනකොට අර නිමිත්ත ටික ටික ලං වෙලා ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියත් එක්ක සමපාත වෙනවා. එතකොට අන්න නිමිත්ත දිහා බලන්න පුළුවන්. එතකොට නිකන් බැලෙනවා. මොකද ආශ්වාසයේ දිහා ප්‍රශ්වාසයේ දිහා බලනකොට නිමිත්ත දිහාම බැලෙනවා. එතකොට අර සමපාත වෙච්ච නිමිත්ත හරි පහසුයි ඊළඟ පියවරකට අපිව අපිට යොමු වෙන්න. දැන් මොකද කරන්නේ? ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ටිකක් ගොරෝසුයි, ඒක පැත්තකින් තියලා දැන් මේ බොහොම සිනිඳු සුමට සැහැල්ලු අරමුණක් වෙච්ච ඒ ආනාපාන සති නිමිත්ත මූලික කරගෙන දැන් එතෙන්ට අවධානය යොමු කරනවා නැවත නැවත. එතෙන්ට තමයි විතක්කේ ਵਿਚාරය යොමු කරන්නේ. එතන තමයි දැන් ධානාංග ටික පහළ වෙන්න පටන් ගන්න. ඉතින් ඕකට අපි කියනවා උපචාර සමාධියක් කියලා. ඉතින් ඔය තුළ තව තව ඉන්න ඉන්න ඒක පටිභාග නිමිත්තක් බවට පත් වෙනවා. දැන් හොඳට අරමුණේම හිත තියෙනවා. අරමුණ තුලට හිත දැන් පැමිණෙනවා. නැත්නම් අරමුණ තුලට එල්බ ගන්නවා අපේ හිත. ඉතින් එතන තියෙන ගැඹුරු සමාධියක්. එතන දැන් මුළු ලෝකෙම අමතක වෙලා මුළු ලෝකෙම ඉවත් වෙලා අර පහළ වෙච්ච ආලෝක සංඥාවට නැත්නම් ඒ නිමිත්තට හිත බැහැගෙන ඒ තුලම ජීවත් වෙනවා. ඊටාම සුවදායි අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා සමාධිය ගැන කතා කරද්දී විවිධ මට්ටම් වලින් අපිට කතා කරන්න පුළුවන්. ඇතම් කෙනෙක් නිමිත්තක අවශ්‍යතාවයක් නැතිව ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය තුළම ඒ සමාධි අංග පහ මතු කරගෙන ඒක ධ්‍යානයේ වශයෙන් අර්ථ දක්වමින් කාලය ගත කරනවා. ඒක මට්ටමක්. තවත් කෙනෙක් ඊට එහාට ගිහිල්ලා නිමිත්ත පහළ වුණාට පස්සේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට වඩා සියුම් නිමිත්තක නැවත නැවත හිත නංවමින් ඒ තුලින් ධ්‍යානයක් වඩාගෙන ක්‍රියාත්මක වෙනවා. ඒක තව ටිකක් ගැඹුරු මට්ටමක්. ඉතින් එතකොට ඒ කියන්නේ සමාධියක විවිධ මට්ටම් අපිට හඳුන ගන්න පුළුවන්. හැමෝම එකම මට්ටමක එකම ගැඹුරක නෙමෙයි මේ කතා කරන්නේ. විවිධ අය විවිධ ගැඹුරු මට්ටම් වල ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඊටත් අමතරව මේ తত্ত্বය මතු කරගන්න එකම කර්මස්ථානයක් නෙමෙයි තියෙන්නේ. විවිධ කර්මස්ථාන තියෙනවා. විවිධ උපක්‍රම තියෙනවා. උදාහරණයක් වශයෙන් දැන් අපි කතා කළේ ආනාපාන සතිය හරහා මේ නිමිත්තක් පහළ කරගෙන ඒ තුලින් ප්‍රථම ධ්‍යානයක් ඇති කරගන්න හැටි. හැබැයි ඇතම් කෙනෙකුට පුළුවන් මෛත්‍රී භාවනාව පාවිච්චි කරලා ඒ තුලින් ප්‍රථම ධ්‍යානෙට යන්න. ඒ තුලින් ဒုတိය ධ්‍යානෙට යන්න. ඒ තුලින් තෘතිය ධ්‍යානෙට යන්න. ආනාපාන සතියෙන් පුළුවන් ධ්‍යාන හතරටම යන්න. ඒ වගේමයි තවත් කෙනෙක් කසින භාවනාවක් වඩනවා නම් ඒ තුලින් ධ්‍යාන හතරටම යන්න පුළුවන්. ඊටත් අමතරව අරූපාවචර ධ්‍යාන වලටත් යන්න පුළුවන්. ඒ වගේම අසුභ භාවනාවෙන් පළවා ප්‍රථම ධ්‍යානෙට යන්න පුළුවන්. ඒ වගේ දැන් බුදුරජාණන් වහන්සේ ඒ ඉදිරිපත් කරලා තියෙන විවිධ කමඨහන් වලින් විවිධ මට්ටම් වල ගැඹුරු මට්ටම් වලින් ධ්‍යාන වලට යන්න අවස්ථාව තියෙනවා. සමත භාවනාවක් වඩන්න අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට අපි කතා කරන්නේ ටිකක් පුළුල් ක්ෂේත්‍රයක්. ආනාපානේ විතරක් නෙමෙයි තියෙන්නේ ධ්‍යානයක් උපදවා ගන්න තවත් විවිධ බොහෝ ක්‍රම තියෙනවා. දැන් මෛත්‍රී භාවනාවෙන් යම් කෙනෙක් ධ්‍යානයකට යන්න අවශ්‍ය නම් එයා අපි හිතමු ඉස්සලා වුණා නම් ටිකක් තමන්ට මෛත්‍රී වඩලා ඉස්සරහින් ඉන්නා වගේ හිතා ගන්නවා. තමන් ඒ ගරු කරන තමන්ගේ හිතෙන් නිතැතින්ම මෛත්‍රී බවක් පහළ වෙන යම්සි තැනැත්තෙක්ගේ රූපයක්. එයා දැන් ඉස්සරහ නිකන් වාඩි වෙලා ඉන්නා වගේ හිතා ගන්නවා. එයා ඉන්නේ බොහොම සොම්නස් සහගත ගතියකින්, තෘප්තිමත් ගතියකින් තමයි එයා ඉස්සරහ වාඩිලා ඉන්නේ. දැන් මේ බඳු තත්වයක් ඒ සුබදායි සුවපත් මානසිකත්වයක් අපි මුලදී නිකන් මේ කෘතිම වගේ හදා ගන්නවා. ඊට පස්සේ දැන් ඒ තැනත්තා හරියට නිකන් පිරිමදිනවා වගේ, හරියට නිකන් වතුර පයින්ට්ටුවක් කරන් නාවනවා වගේ අපි මේ මෛත්‍රී සහගත බවකින් ඒ තැනත්තාව නාවනවා. උඩ ඉඳන් යටටම නිකන් අත ගානවා වගේ ඒ මෛත්‍රී පතුරවනවා ඒ තැනත්තා කෙරෙහි. යා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ඒ ඉස්සරහින් ඉන්න ඒ මෛත්‍රී අරමුණ අපි තෝරගත්ත කෙනා මෛත්‍රියෙම නිකන් තෙමන ගතියක්. මෛත්‍රී හිත පතුරවනවා ඒ අරමුණටම නැවත නැවත ඒ කටයුත්ත කරනවා. දැන් මෙහෙම ටිකක් වෙලා යනකොට හිත සෑහෙන දුරට තැම්පත් වෙනවා. කාමච්ඡන්ද ආදී නීවරණයන් අයින් වෙනවා, ව්‍යාපාදයේ දුර වෙනවා. එතකොට නීවරණ ටික අයින් වෙලා දැන් ටික ටික අර ඉස්සරහින් තියාගත්ත අරමුණට හිත එකඟ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි පාවිච්චි කරපු විතර්කය ටිකක් කෙටි කරනවා. මම කියන්නේ සුවපත් වේවා, නිරෝගී වේවා, දුකින් මිදේවා. ඔය විදිහට අපි කියා ගියා නම් ඒක තුනක් වෙනකොට එකක් කියන්න ගන්න. සුවපත් වේවා, සුවපත් වේවා කියලා දැන් අර විතර්කය තව ටිකක් කෙටි කරනවා. ඒ තුලින් තවදුරටත් හිත ඒකාග්‍ර වෙනවා. සමාධිමත් බව තව තව වැඩෙනවා. ඔහොම කරගෙන යනකොට දැන් අර ඉස්සරහින් හදාගත්තේ අරමුණ නිකන් ඡායාවක් වගේ බවට පත් වෙනවා. එතන තියෙන්නේ අර සිනහව පමණයි. අර අනිකුත් දෙවිච්ච අංගපසක ඔක්කොම නිකන් හැලිලා ගිහිල්ලා අර සුන්දර සිනහාවක් ප්‍රීති සහගත සිනහාවක් පමණයි දැන් ඔන්න අපේ හිතේ පහළ වෙන්නේ. ඒක තමයි නිමිත්ත බවට පත් වෙන්නේ. එයා හරි ප්‍රීතියෙන් ඉන්නවා. දැන් අපි මේ ප්‍රීතිමත් බවටම තමයි දැන් මේ මෛත්‍රී කරන්නේ. දැන් එතකොට දැන් මේ මෛත්‍රී සිත ඒ ධානයට හිතපත් වෙන්න පුළුවන්. විතක්කයක් තියෙනවා. ඒ අරමුණට නැවත නැවත හිත නංවනවා. ඒකම හිතින් පිරිමදිනවා. ਵਿਚාරයක් තියෙනවා. ඒ වගේම පහළ වෙච්ච ප්‍රීති සහගත ගතියක් තියෙනවා. සැපයක් තියෙනවා. හිත එතනම එකඟ වෙලා තියෙනවා. වෙනත් කොහෙටවත් යන්නේ නැහැ. ඉතින් එතකොට ඇත්තට මේ මෛත්‍රියක් තුලින් හදාගන්න ප්‍රථම ධානයයි ආනාපාන සතිය හරහා හදාගන්න ප්‍රථම ධානය අතරත් යම් යම් වෙනස්කම් තියෙනවා. දැන් ආනාපාන සතිය කියන එක සාමාන්‍යයෙන් උදාසීන අරමුණක්. ඒකේ මැදක් හරියට යනකොට අර ප්‍රමෝදයක් ප්‍රීතියක් පහළ වෙලා සොම්නස් සහගත ගතියක් පහළ වෙලා ඉන්න පුළුවන්. එතකොට පළවෙනි ධ්‍යානයේදී ඒ බඳු ප්‍රීතියක් තියෙනවා. මෛත්‍රියේදී ස්වභාවයෙන්ම මේ මෛත්‍රියේ තියෙන යම්සි සොම්නස් සහගත ගතියක්, ප්‍රීතිමත් ගතියක්, මෛත්‍රී සහගත ගතියක්. ඉතින් එතකොට මේ ගුණය වශයෙන් ගත්තොත් මෛත්‍රී ධ්‍යානය අර ආනාපාන සති ධ්‍යානයකට වඩා හරිම ප්‍රේශීලී ගතියක් තියෙන්න පුළුවන්. කෙනෙක්ට කෙනෙක්ගේ හිත සූපත් කරන ගතියක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපේ හිත එතෙන්ට ඇදෙන ගතියක්, බැඳෙන ගතියක්, ඒක ආසා කරන ගතියක් පහළ වෙන්න පුළුවන්. දැන් එතකොට මේ ප්‍රථම ධ්‍යානය ගැන විස්තර කරන බුදුරජාණන් වහන්සේ කායගතා සති සූත්‍රයේදී විස්තර කරනවා. සෝ ඉමමේව කායං විවේකජේන පීතිසුකේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිප්පරති. දැන් මේ පහළ වෙච්ච සොම්නස් සහගත ගතියෙන්, මේ නීවරණ අයින් වෙච්ච නිසා පහළ වෙච්ච විවේකයෙන්, ප්‍රීතියෙන්, සැපයෙන් දැන් මෙයා මේ මුළු කයම තෙමනවා. මේ කයම පිරිමදිනවා. මේ කයම පිනා යනවා. මේ පහළ වෙච්ච විවේකයෙන් හටගත් ප්‍රීතියෙන්, සැපයෙන්. ඉතින් අපිට තේරෙනවා දැන් මේ අර කතා කරපු දිට්ඨ ධම්ම සුඛ විහරාය සංවත්තති කියන එක තමයි දැන් මේ සිද්ධ වෙන්නේ. මේ ලෝ වශයෙන් සැපයක්, මේ මොහොතේම සැපයක් ඒතනත්ත භුක්ති විඳිනවා. මොකද මේ කය පිනා යනවා. ඉතින් මේකට හරි ලස්සන උපමාවකුත් දෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ පාවිච්චි කරපු මේ සබන් වෙනුවට පාවිච්චි කරපු උපක්‍රමයක් ගැන. අද කාලේ වගේ විවිධ වර්ගවල සබන් මේ කාලේ තිබිලා තියෙන. ඉතින් නාන කුඩු කියලා, සබන් කුඩු කියලා ඉතින් අපි දැනට කියමු. ඉතින් ඒ ටිකක් අරගෙන එක ගුලියක් වෙන්න වතුර ඉහලා එක ගුලියක් කරගන්නවා. තර ගුලියක් වෙන්න නම් ඒ හැම අංශුවක්ම හොඳට තෙත් වෙන්න ඕනේ. අංශුවක් ගානේ තෙත් වුණොත් තමයි ඒවා එක එකකට හොඳට ඇලිලා තනි ගුලියක් බවට පත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ වගේ මේ මුළු කයේම අර ප්‍රීතියෙන්, සුඛයෙන්, විවේකයෙන් තෙමිච්ච නැති තැනක් නැති තරම් ඒ තරමට දැන් අර සමාධිය මේ කය පුරා ක්‍රියාත්මක වෙනවා. කය නිකන් ඔද වැඩිලා තියෙනවා. අර හටගත්ත ප්‍රථම ධානයේ ප්‍රීතියෙන්, සුඛයෙන්, සැපයෙන්, නිවරණ අයින් වෙච්ච විවේකයෙන්, ඔන්නේ වගේ පුදුමාකාර ආධ්‍යාත්මික නිරාමිස සෝයක් කෙනෙකුට අත්විඳින්න පුළුවන් බව මේ කායගත සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ උපමාවක් ආශ්‍රයෙන් අපිට දේශනා කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ ප්‍රථම ධානය වුණත් යම්සි කෙනෙක් හදාගත්තොත්, උපදවාගත්තොත් මෙලොව වශයෙන් ලොකු සහනයක් තියෙනවා. ඒ නිසාමයි අපි ගියවර දේශනාවකදී කතා කළේ අර මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරන්නේ මේ බඳු ධ්‍යානයකට සමවැජිච්ච කෙනෙක් ඔය සුඛයට, සැපයට ආස කරනවා. ඒකට ලොල් වෙනවා. ඒක තුල බැඳෙනවා. අන්තිමට සතිය පැත්තකට යනවා. සමාධිය ඉස්සරහට එනවා. ඒක නිතැතින්ම වෙන්න පුළුවන්. මොකද අපි සමහරවිට කරදර බහුල, චිත්ත පීඩා බහුල සමාජයක නම් ජීවත් වෙන්නේ, වාතාවරණයක නම් ජීවත් වෙන්නේ. අපි එතකොට මේ වගේ භාවනාවක් වඩලා අපිට මානසික සහනයක්, සොම්නසක්, සැහැල්ලුවක් පහල කරගන්න පුළුවන් වුණා නම් නිතැතින්ම ඉතින් ඒක අපි පාවිච්චි කරනවා අර පීඩාකාරී ගතියෙන් ඉවත් වෙලා తాවකාලිකව සැපයක් විඳින්න අවස්ථාවක් කරගන්න. ඉතින් ඒ නිසා මේ පහල වෙන සැපය අපි අල්ල ගන්නවා, බදා ගන්නවා, ඒක අස්සට රිංග ගන්නවා. විඥාණයට එතකොට මේක ඇසුරු කරගෙන ඉන්න පුළුවන් පසුබිමක් සකස් වෙනවා. විඥානේ නිදහස් නැහැ. විඥානය දැන් තියෙන තනිකරම මේක මත පැලපදියම් වෙලා. මේක මත පිහිටාගෙන තමයි විඥානේ තියෙන්නේ. හැබැයි ඉතින් සැපයක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවන ධ්‍යානය ගැන දේශනා කරනවා. දැන් යෝගාවචරයේ පළවෙනි ධ්‍යානය වඩනකොට කාලයක් තිස්සේ ප්‍රගුණ කරනකොට එයාට තේරෙන්න පුළුවන් ඒ ධ්‍යානාංග ගැන. සාමාන්‍යයෙන් ගුරුවරු උපදෙස් දෙනවා එක පාඩම ධ්‍යානාංග විමසන්න යන්න එපා කියලා. මොකද කෙනෙක් ආනාපාන සතිය වගේ භාවනාවක් වඩලා හිත සමාධිමත් කරගන්න එක ලේතරම්ම ලේසිත් නැහැ. මොකද හිතේ බලපැවැත්ුනේ නීවරණ. නීවරණ යටපත් වෙන්න කාලයක් යනවා. ඉතින් කාලයක් ගියාට පස්සේ නීවරණ යටපත් වෙලා හිත සමාධිමත් වුනහම අපි එකපාරටම මෙතන තියෙන්නේ විතක්කේ කොහොමද වැඩ කරන්නේ, ਵਿਚාරය කොහොමද වැඩ කරන්නේ කියලා ඒ ධ්‍යානාංගය විමසන්න ගියොත්, මේ මං ඉන්නේ මොන ධ්‍යානෙද කියලා විමසන්න ගියොත් ඒක ධ්‍යානයට හානි කරයි, සමාධියට හානි කරයි. ඒ නිසා ටිකක් ප්‍රගුණ වෙනකන්, වශී වෙනකන් ධ්‍යානාංග මොනවද කියලා විමසන්න එපා කියලා කියනවා. කාලයක් හොය විදිහට හැබැයි ඒ සමාධියට නැවත නැවතපත් වෙන්න පුළුවන් වුණාම, දැන් හොඳට ස්ථිරව සමාධිය තුළ ඉන්නකොට දැන් එකෙන් ඉවත් වෙලා දැන් සමාධි අංග එක එකක් ගන්න විමසලා බලන්න කියනවා. මෙතන විතක්කේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, ਵਿਚාරය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, ප්‍රීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, ඒක කයටත් දැනෙනවද හිතටත් දැනෙනවද, සුඛයක් සැපයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, හිත කොහොමද එකඟ වෙලා තියෙන්නේ කියලා මෙන්න මේ ධ්‍යාන අංග විමසලා බලන්න කියනවා. එතකොට එයාට තේරෙනවා මෙන්න ධ්‍යානාංග පහක් තියෙනවා, මම මේ ගත කරන්නේ පළවෙනි ධ්‍යානෙයි කියලා. ඉතින් එතකොට අපි ගිය වාර ඇත්තටම උද්දේශ විභංග සූත්‍රය සාකච්ඡා කරද්දී මතක් කළා කෙනෙක්ට පුළුවන් නම් ධ්‍යානයකට හිත සමසිත පත් වෙලා තියෙද්දිත් සම්පජඤ්ඤේ පවත්වමින් දැන් ඉන්න මෙන්න මේ අහවල් ධ්‍යානෙයි කියලා දැනගෙන මෙතෙන්දි විතක්කේ මෙහෙමයි ක්‍රියාත්මක වෙන්නේ, ਵਿਚාරේ මෙහෙමයි ක්‍රියාත්මක වෙන්නේ, ප්‍රීතියක් සැපයක් ඒකාග්‍රතාවයක් තියෙන මෙහෙමයි කියලා එක දැනගෙන මේක අස්සට රිංග ගන්න නැතිව ඉන්න පුළුවන් බවක් තියෙනවා නම් ඒක අර විඥාණයට ආහාර සපයනවා වෙනුවට ඒකෙන් අයින් වෙලා ඉන්න පුළුවන් ගතියක් ටිකක් පරිණත යෝගාවචරයේ සාක්ෂාත් කරන තත්වයක් කියලා කියන්න පුළුවන්. මොකද මුල් අවස්ථාවේදී අනිවාර්යෙන් මේකට අහු වෙනවා. මේ තියෙන සොම්නසට, ප්‍රීතියට, සැපයට අපි ලොල් වෙනවා. මේ පස්සේ යෝගාවචරය ටිකක් පරිණත වෙනකොට අර කියපු බුදුබණ එයාට මතක් වෙනකොට එයා මේකට ලොල් වෙන ගතිය අයින් වෙලා සතියට ආයෙත් මුල් තැනක් දෙනවා. සතියට ආයෙත් මුල් තැනක් දීලා සමාධිය එයා එක්තරා අන්දමකින් සමබර කරන්න උත්සාහවත් විය යුතුයි. එතකොට එහෙමනම් අර ඉන්ද්‍රිය ධර්මයන්ගේ එක්තරා අන්දමක සමබරතාවයක් පවත්වමින් එයාට පුළුවන්කමක් ලැබෙනවා දැන් මේ හිතේ තත්ත්වය කොහොමද කියලා අඩියක් පස්සට අරන් බලන්න. හිත ක්‍රියාත්මක වෙන ආකාරය අඩියක් පස්සට අරන් බලන්න. අර සතිපට්ඨාන පූර්වාදර්ශය එයාට ඉස්සරහින් තියාගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි සක්මන් භාවනා කරනකොට කාලයක් ඒ කටයුත්තෙන් යැලෙනකොට කය නිකම්ම සක්මන් කරනවා, අපි නිකම් පැත්තක ඉඳන් සක්මන් කරන කය දිහා බලනවා. ඔන්න ඒ වගේ තත්ත්වයක් මේ මෙතෙන්දිත් මතු කරගන්න පුළුවන්. හිත දැන් සමාධිමත් වෙලා තියෙනවා. ඒ සමාධි අංග ඒගොල්ලන්ගේ කාර්යය ඉෂ්ට කරනවා. හැබැයි සතියෙන් අපිට පුළුවන් ඒවා දිහා පැත්තකින් ඉඳන් බලන්න. දැන් මෙහෙම අවබෝධයක් ඇති කරගන්න ඇති කරගන්න එයාට තේරෙන්න පුළුවන් මේ විතක්කේ ਵਿਚාරය කියන එක හරිය ටිකක් ගොරෝසුයි. නැවත නැවත හිත නංවන්න වෙනවා. නැවත නැවත හිත නිකන් ඒ අරමුණේ පිරිමදින්න අතුල්ලන්න වෙනවා. ඒක ටිකක් හරි කරදරකාරී. ඊට වඩා හොඳයි එකපාරක් නැංගුවා ඕනනම් අතගාලත් බැලුවා එච්චරයි. එතනින් පස්සේ හිත තියෙනවා එතන ප්‍රබලව සමාධිමත් වෙලා. එහෙමනම් හිතට කරදර අඩුයි. කරන්න කියලා ලොකු දෙයක් නැහැ. සමාධිය තුළ හොඳට নিমগ্ন වෙලා තහවුරු වෙලා ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔන්න ඔය වගේ ධ්‍යානයක් තියෙනවා නම් කොච්චර වටිනවද කියලා කෙනෙකුට තේරෙන්න ඉඩ තියෙනවා. එතකොට තමයි යාට දෙවන ධ්‍යානයක අවශ්‍යතාවය පැන නගින්නේ. මොකද විතක්ක ਵਿਚාර කියන ඒ සමාධි අංග දෙක ටිකක් නීවරණ වලට ළඟ බවක් කාලයක් යනකොට යාට තේරෙන්න පුළුවන්. මොකද මුල් කාලෙදී අපේ හිත හරි ගොරෝසි නීවරණත් එක්කමයි තිබුණේ. නමුත් දැන් නීවරණ පහ අයින් කළා ප්‍රථම ධ්‍යානයක් අත්දකින්න හිත අරිට වඩා සංවේදී. ඒක කාලයක් වඩනකොට එයාගේ සංවේදී බව තව වර්ධනය වෙලා මේ විතක්ක ਵਿਚාර කියන දෙකේ පවා තියෙන ගොරෝසු ගතිය එයාට වැඩෙන්න පුළුවන්. එතකොට තමයි එයා ඒ දෙක අයින් කළා දෙවන ධ්‍යානයකටපත් වෙන්න අම්සේ වන්දමකින් අදිෂ්ඨානයක් පිහිටව ගන්න. එයා දැන් අරමුණට හිත නංවනවා, අරමුණ අතගාන එකත් ඕනනම් එකපාරක් කරලා බලනවා. ඊට පස්සේ ඒක නතර කරලා අරමුණේම හිත පවත්වනවා. ප්‍රබලව හිත එකඟ කරගෙන එතන නිකන් නතර කරලා තියාගෙන ඉන්නවා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ විතක්ක විචාරාණං ූපසම. විතක්ක විචාර දෙක දැන් සමනය කළා. ඒක දැන් අතහැරියා. අජ්ජත්තං සම්පසාදනං. ඇතුළතම හිත දැන් බොහොම ප්‍රසාදනීය අන්දමකින්, තහවුරු වෙච්ච අන්දමකින්, චේතසෝ ඒකෝදි භාවයන්, හිත හොඳට එකඟ කරගෙන, අවිතක්කං අවිචාරං සමාජිදං පිතිසුඛං ဒုတိယ ඥානං උපසම්පජ්ජ විහෙරති. ඒතර විතක්ක විචාර වලින් තොර ප්‍රබල සමාධියක් සහිත ප්‍රීතියක් සුඛයක් සහිත දෙවන ධ්‍යානයට යාපත් වෙනවා. ඉතින් මේක ගැනත් බුදුරජාන් වහන්සේ එකායගතසී සූත්‍රයේදී තවදුරටත් විස්තර කරනවා. ඇත්තරම මේ සමාධි භාවනා සූත්‍රයේදී කෙටියෙන් තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ එකායගතසී සූත්‍රය වැනි සූත්‍රවලදී ටිකක් දීර්ඝව විස්තර කරලා තියෙනවා. එතෙන්දී බුදුරජාන් වහන්සේ විස්තර කරනවා මේ හටගත්තේ සමාධිය, ප්‍රබල සමාධිය, ප්‍රීතිය, සැපය, දැන් මුළු කය පිනා යනවා. මොකද දැන් ඒක හිතට විතරක් නෙමෙයි දැනෙන්නේ, මුළු කය පිනා යන ගතියක්, මුළු කයම තෙමෙන ගතියක්, කය නිකන් උඩ ඉඳන් යටටම නිකන් පිරිමදින ගතියක් දැන් මේ සුඛයෙන් සිද්ධ වෙනවා, මේ සැපයෙන් සිද්ධ වෙනවා. එතකොට මේකටත් හරි ලස්සන උපමාවක් බුදුරජාන් වහන්සේ දෙනවා. උන්වහන්සේ කියනවා එක්තරා පොකුණක් තියෙනවා. ඒ පොකුණට වතුර උතුරු දිශාවෙන් එන්නේත් නැහැ, දකුණු දිශාවෙන් එන්නේත් නැහැ, බටහිර දිශාවෙන් එන්නේත් නැහැ, නැගෙනහිර දිශාවෙන් එන්නේත් නැහැ. ඒ වගේම වහින්නෙත් නැහැ. හැබැයි සිසිල් පිරිසුදු ජලය උතුරා ගලනවා. කොහොමද මෙහෙම වෙන්නේ කියලා ප්‍රශ්නයක් නගලා බුදුරජාන් වහන්සේ කියනවා ඒ ඇතුළතින්ම නිරන්තරයෙන් සිසිල් පිරිසුදු ජලය උනන උල්පතක් තියෙනවා. ඒ උල්පතෙන් තමයි දැන් මේ පොකුණ පිරිලා ඉතිරිලා යන්න වතුර එයාට ලැබෙන්නේ. අන්නේ වගේ කියනවා මෙන්න මේ ဒုတိය ධානයේදී එයා මේ රූප බලලා, සද්ද අහලා, ගඳ සුවඳ රස බලලා ඒ ලබන ප්‍රීතියක් නෙමේ දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ මේ ඇතුළතම හටගත් නිරාමිස ප්‍රීතියක්. ඒක තමන් තුළින්ම හටගත් දෙයක්. ඒ කාගෙන්වත් බාහිර සාධකයකින් හටගත් එකක් නෙමේ. තමන් තුළම මේ නීවරණ අයින් වෙලා විතක්ක ਵਿਚාරයන් පවා සමණයටපත් වෙලා ඊටාම ප්‍රසන්න මනසක්, ප්‍රීතිසහගත තත්වයක් නිසා පහළ වෙච්ච නිරාමිස ප්‍රීතියක්. ඒක නිරන්තරයෙන් දැන් තියෙනවා. ඉතින් එතකොට අර බුදුරජාන් වහන්සේ කියන මේ ditta dhamma සුඛය හොඳටම එයා භුක්ති විඳිනවා. පුදුමාකාර සැපවත් බවක්, තෘප්තිමත් බවක්, ප්‍රීතිසහගත බවක් මෙන් ඒ යෝගාවචර මිලෝ වශයෙන්ම භුක්ති විඳිනවා. ඒ නිසා මේකටත් දැන් කෙනෙක් ලොල් වෙන්න පුළුවන්. අපි අර උද්දේශ විභංගයේදී කතා කළා වගේ. එතකොට මේකට බැහැ ගන්නවා විඥානේ, මේකම ඇසුරු කර ගන්නවා. විවේකජ ප්‍රීතිසුඛයක් නැත්තම් සමාධිජ ප්‍රීතිසුඛයක්, ප්‍රබල සමාධියක් සහිත ප්‍රීතිසුඛයක් තුල දැන් විඥානේ බැහැගෙන ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට තමයි ඒකාතකින් ලොල් වීමක්, ඒකට බැහැ ගැනීමක්, ඒක උපාදාන කිරීමක් තියෙන්නේ. හැබැයි පස්සේ කාලයක් යනකොට යෝගාවචරයා තුල නුවණ පහළ වෙලා එයාට පුළුවන්කමක් ලැබෙනවා, බොහෝ විට ලැබෙන්න පුළුවන් මේකෙත් තියෙන දෝෂ දකින්න, මේකෙ තියෙන අඩුපාඩු තේරුම් ගන්න. ඒ වගේම දැන් මෙතන තියෙන ක්‍රියාත්මක වෙන සමාධි අංග, ධ්‍යානාංග මොනවද කියලා හඳුන ගන්න. එතකොට එයාට තේරුනොත් මෙතන තියෙන මේ ප්‍රීතිය කියන එක හරියට ටිකක් ගොරහැඩි. නිකන් කය පිනා යනවා, හිත පිනා යනවා. ඒකෙත් යම් කිසි නිකන් ගොරෝසු ගතියක් තියෙනවා කියලා අර සංවේදී වෙච්ච හිතට තේරෙන්න පුළුවන්. එතකොට තමයි යා තීරණය කරන්නේ මේ ဒုတိය ධ්‍යානෙටත් වඩා හොඳ, ඊටත් වඩා සූක්ෂම ප්‍රීතිය කියන ගොරෝසු තත්වයට වඩා සුවපත් බවක් තියෙන, සැපවත් බවක් තියෙන, සංසිඳීමක් තියෙන, තෘප්තිමත් බවක් තියෙන තත්වයක් තියෙනවා නම් වඩා හොඳයි කියලා යාගේ හිත ඒ පැත්තට නැමෙන්න පුළුවන්. නැඹුරු වෙන්න පුළුවන්. එතකොට තමයි යාගේ හිත තුන්වෙනි ධ්‍යානයටපත් වෙන්නේ. ඒතර ඒකේ විතක්කයක් නැහැ, ਵਿਚාරයක් නැහැ, ප්‍රීතියක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ සැපයක්, සහනශීලී ගතියක්, සියල්ල ලැබුණා වගේ ගතියක්, පුදුමාකාර තෘප්තිමත් ගතියක්. ඒ වගේමයි හිත ඒකාග්‍ර වෙලා තියෙනවා. ඒතර ඔන්නය ධ්‍යානාංග දෙක, සුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග දෙක සහිත තුන්වෙනි ධ්‍යානයට කෙනෙක් ගෙහිතපත් වුණොත් ඒකත් බුදුරජාන් වහන්සේ කියනවා දිට්ඨ ධම්මසුඛ විහාරාය සංවත්තති. මෙලෝ වශයෙන් පුදුම අන්දමකට සතුටු සැහැල්ලු සැප විහරණයක් ඒ තැනැත්තට ලැබෙනවා කියලා. ඉතින් ඒකටත් බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා. හරියට නිකන් මේ පොකුණක විවිධ අන්දමේ මල් පිපිලා තියෙනවා. නෙළුම් තියෙනවා, මානෙල් තියෙනවා, ඕලු තියෙනවා. ඉතින් මේ වගේ විවිධ මල් පිපිලා තියෙනවා. ඒකෙන් ඇතැම් මලක් තාම යට තියෙන්නේ. වතුරෙන් එළියට ඇවිල්ලා නැහැ, උඩට ඇවිල්ලා නැහැ. ඒකට මේ මුළු මලම ඒ වතුරෙන් සිසිල් ජලයෙන් පිරිසිදු ජලයෙන් නැහැවිලා තියෙන්නේ. වතුර තුලමයි ඒක තියෙන්නේ. අන්න ඒ වගේ මේ ප්‍රීතියකින් ගොරෝසු ප්‍රීතියකින් තොර හැබැයි තාම සැපවත් තෘප්තිමත් බවකින් මෙයාගේ මුළු කය හිත පිනා යන ගතියක් සූපත් වෙච්ච ගතියක් සමාහිත වෙච්ච ගතියක් තමයි දැන් මේ තුන්වෙනි ධ්‍යානෙදි තියෙන්නේ. ඒ නිසා අපිට ඒකටත් ඇලෙන්න අවස්ථාවක් තියෙනවා. අපි ඒකෙත් ගැලෙන්න අවස්ථාවක් තියෙනවා. ඒකත් උපාදාන කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේකේ තව තව ඉන්න ඉන්න සතිය යටපත් වෙලා සමාධිය උච්චන්න වෙලා ඉක්මනටම ඒකට හිත යන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට සමාහට අපිට දන්නේ නැහැ කොහෙද හිටියේ කියලා. පුදුමාකාර සතුට සහගත ගතියක අපි හිටියා. ලෝකයෙන්ම අයින් වෙලා හිටියා. ලෝකයේ තිබිච්ච කිසිම පීඩාකාරී ගතියක් අපිට දැනුනේ නැහැ. ඒ නිසා ලෝකෙන් ඉවත් වෙලා සැපවත්ව ඉන්න පුළුවන් අවස්ථාවක් මේ සමාධි භාවනාවක් කරහා කෙනෙක් ලබනවා. ඒක බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා ditta dhamma sukha viharaya sangvattati. කවුරු හරි මෙබඳු ධ්‍යානයක් වඩනවා නම් ඉතින් එයාටත් ඒ වගේම පුදුමාකාර සොම්නස් ප්‍රීති සහගත ගතියක ජීවත් වෙන්න පුළුවන්. ලෝකේ විවිධාකාර ගැටලු ප්‍රශ්න තියෙන්න පුළුවන්, යුද කලකෝලාහල තියෙන්න පුළුවන්. හැබැයි මෙයා ඉන්නේ මෙයාගේ ලෝකේ. හැබැයි පුදුමාකාර සතුටකින් සැහැල්ලුවකින් එයාට කාලය ගත කරන්න පුළුවන්. ඒ නිසා මෙයාට ඒකට ඇලෙන්න අවස්ථාව තියෙනවා. ඒක තමයි ඒක තියෙන පාඩුව. නැත්තම් ඒක තියෙන නිකාන්තිය කියන ඒකට තියෙන ඇල්ම. පස්සේ ඉතින් එහෙම කාලයක් ගත කරනකොට ඒකෙන් ඉවත් වෙලා ඊළඟ එකට යන්න අවස්ථාව තියෙනවා. දැන් මෙතෙන්දිත් ඕනනම් මතක් කරගන්න පුළුවන් මෛත්‍රිය හරහා මේ තුන්වෙනි ධ්‍යානය දක්වාම ඉන්න පුළුවන් අවශ්‍ය නම් කෙනෙකුට. ක්‍රමානුකූලව පළවෙනි එකට ඇවිල්ලා ඒක කාලයක් ගත කළා. ඒක තියෙන විතක්ක ਵਿਚාරේ හලලා දෙවෙනි එකට ඇවිල්ලා ඒක තියෙන ප්‍රීතිය හලලා මේ සොම්නස් සහගත මෛත්‍රී ධ්‍යානයක ඉන්න අවස්ථාව තියෙනවා. ඒ වගේමයි ආනාපාන සතියෙන් කසින භාවනාවකින් වගේ භාවනා වලින් මේ දෙවන තුන්වෙනි ධ්‍යාන වලටපත් වෙන්න කෙනෙකුට අවස්ථාව තියෙනවා. එතකොට අපි ඒ වගේමයි කතා කළා කොතරම් ගැඹුරකද යා ඉන්නේ. කොතරම් දුරට යා ඒවා වශී කරලා තියෙනවද කියන එක මතත් එක එක යෝගාවචරය මත ඒවා තීරණය වෙනවා. මේ කියන්නේ ඇතම් කෙනෙක් එච්චර කාලයක් ඉන්න බෑ. එයා ඉක්මනට මේකෙන් හිත අයින් වෙනවා. එයා ඒක වශී කරලා නැහැ. පොඩි කාලයක් ඉන්න පුළුවන්. තවත් කෙනෙක් එහෙම නෙමෙයි. ඒකට ගියාට පස්සේ සෑහෙන කාලයක් එයාට ඒක ඉන්න පුළුවන්. තවත් කෙනෙක් අදිෂ්ඨාන කරනවා මෙන්න මේ වෙලාවේදී මේකට යන්න ඕනේ, මෙච්චර වෙලාවක් ඉන්න ඕනේ, මෙච්චර වෙලාවකින් පස්සේ එන්න ඕනේ. ඒ විදිහට අදිෂ්ඨාන කළා, වශී කළා ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේවා එකාතකින් බැලුවාම ජීවිත පරිත්‍යාගයෙන් කරන කටයුතු සමත භාවනා. ඒවා බුදුරජාණන් වහන්සේ කාලේ තිබිලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. ඒ නිසා කතරම් දුරට මේක පාවිච්චි කරනවද කියන කාරණය එක එක යෝගාවචරය මත තීරණය වෙනවා. එක එක ධ්‍යාන මට්ටමක් විපස්සනාවට හැරීම සඳහා සම්දිස්ථානයක් කරගන්නත් අවස්ථාව තියෙනවා. අනිවාර්යෙන් ධ්‍යාන වලට යා යුතුයි කියලා දෙයක්වත් නැහැ. උපචාර මට්ටමකදීම මේ විපස්සනාවට හැරෙන්න අවස්ථාවකුත් තියෙනවා. ඒ නිසා මේ කතා කරන ක්ෂේත්‍රය සැහැන්න පුළුල් ධ්‍යාන රාශියක් තියෙනවා. එක එක ධ්‍යානයකට යන්න පුළුවන් ගැඹුරු මට්ටම් තියෙනවා. එක එක්කෙනෙක් එක එක මට්ටම් වලට යනවා. ඒ වගේම විවිධ ක්‍රම වලට යනවා. එක එක මට්ටම් වලදී විපස්සනාවට හැරීමේ අවස්ථාවක් තියෙනවා. අපි හිතමු දැන් කෙනෙක් තුනුවෙනි ධ්‍යානයේ කාලය ගත කරනකොට එයාට තේරුණොත් මේ සැපය කියන එක ටිකක් ගොරෝසුයි. මීට වඩා උපේක්ෂා සහගතව ඉන්න පුළුවන් නම් නිකන් ඇල් වතුර වගේ ගතියක් එතන තියෙනවා. දැන් එළවතරට මොනා දැම්මත් ඒකේ එක්තරා අන්දමක કૃතිම බීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ආ තේරුම් ගත්තොත් මේ ස්වාභාවික தത്വෙම තමයි වඩා හොඳ. ඒක තමයි වඩාම පවත්වන්න පහසු. ඒක තමයි කෙලෙස් වලින් සෑහෙන්න දුරට ඉවත් වෙච්ච தത്വෙ. මේ ප්‍රීතිය කියන එක, සුඛය කියන එක පවා ගොරෝසුයි කියලා ආ තේරුම් අරගෙන ඒ සුඛයත් අයින් කළා. උපේක්ෂාවෙන්ම ඉන්න එයා දැන් උත්සාහන්ත වෙනවා නම්, එබඳු ධ්‍යානයක වටිනකම යාට තේරෙනවා නම්, එහෙමනම් එයාගේ හිත හතරවෙනි ධ්‍යානයට නැඹුරු වෙච්ච ගතියක් තියෙනවා. එයා එතකොට අර තිබිච්ච සුඛයත් අයින් කළා, තනිකර උපේක්ෂාවක් මූලික වෙච්ච ඒ හතරවෙනි ධ්‍යානයට පත් වෙනවා. සුකස්සච පහනා දුක්කස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථත් ඥානං උපසම්පජ්ජ විහෙරති. මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සැපයත් නැති දුකත් නැති අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින්, උපේක්ෂාවකින් සතියකින් පිරිසුදු බවකටපත් වෙච්ච හිතේ තියෙන පුදුමාකාර පිරිසුදු බවක්, මොකකින්වත් වර්ණ ගැන්විලා නැති තත්ත්වයක්. ඉතින් කාතකින් කියනවා නම් විපස්සනාවකට යන්න කලින් අතිශය පිරිසුදු නික්ලේශී හිතක් යෝගාවචරයට අත්දකින්න ලැබෙන අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. මොකද දැන් මේ කෙලෙස් අයින් කළාම නෙමෙයි, කෙලෙස් මැඩ පවත්වලා සමාධි බලයකින් කෙලෙස් පාගගෙන ඉන්නේ. හැබැයි සමාධිය දුර්වල වෙච්ච ගමන් ආයෙත් අරගොල්ල මතුවෙනවා. ඒ අවදානම තියෙනවා. හැබැයි සමාධියේ බලය නිසා, ඒකේ ප්‍රබලත්වය නිසා කෙලෙස් අයින් වෙලා තියෙනවා. එතකොට මෙබඳු උපේක්ෂාවකින් ප්‍රබල ඒකාග්‍රතාවකින් යුක්ත හතරවෙනි ධ්‍යානය කෙනෙක් ඒ නිසා ප්‍රිය කරන්න ඉඩ තියෙනවා. මොකද යා අපි හිතමු හරිම කැමති හිත ඒකාග්‍ර කරගෙන ඉන්න, නික්ලේශී බවක පවත්වන්න, කිසිම වර්ණ ගැන්වීමක් නැති තත්වයක හිත පවත්වන්න. ඒ தත්ත්වය දැන් චතුර්ථ ධ්‍යානය කරහා ලැබුවාම යා පුදුමාකාර තෘප්තිමත් බව සතුටක්, ඒකට ලොල් වීමක් ආසාවක් ඇති වෙන්න පුළුවන්. අතරම චතුර්ථ ධ්‍යානෙම තමයි පාදක කරගන්නේ අරූප ධ්‍යාන වලටත් එහාට යන්න. ඉතින් එතකොට ඒකටත් විවිධ ක්‍රම හරහාපත් වෙන්න පුළුවන්. ආනාපාන සතිය හරහා, නැත්නම් කසින භාවනා හරහා. එතකොට විවිධ ක්‍රම හරහා කෙනෙක් ඉන්න පුළුවන්. විවිධ මට්ටම් වලින්, ගැඹුරු මට්ටම් වලින් වඩන්නත් පුළුවන්. ඉතින් ඒක ගැනත් බුදුරජාන් වහන්සේ උපමාවක් දෙනවා. හරියට නිකන් ස්තනිකරම සුදු පාට වස්ත්‍රයකින් කෙනෙක් මුළු කයම ආවරණය කරගත්තට පස්සේ දැන් මේ කයේ කිසි දෙයක් පේන්නේ නැහැ. එළියට කිසිම දෙයක් නිරාවරණය වෙලා නැහැ. මුළු කයම අර සුදු පාට වස්ත්‍රයෙන් ආවරණය වෙලායි තියෙන්නේ. ඒ වගේ තමයි කියනවා මේ චතුර්ථ ධ්‍යානෙදි ඒ තියෙන පිරිසුදු බවෙන්, පාරිශුද්ධයෙන්, ඒකාග්‍රතාවයෙන් මුළු කයම සිතම ආවරණය වෙලා තියෙන. ඒක අස්සට දැන් ගිහිල්ලා තියෙන්නේ. එච්චරට ගැඹුරකට හිත පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒකම විඥාණය අසුරු කරන තත්ත්වයක් එන්න පුළුවන්. අපි උද්දේශ විභංග සූත්‍රයේදී කතා කළේ ඒකයි. දැන් මේ චතුර්ථ ධ්‍යානය දැන් විඥානය ඇසුරු කරමින් ඒ ප්‍රබල සමාධියේ එයා බැහැගෙන ඒ තුල කිඳා බැහැලා ඒ තුල නිමග්න වෙලා ඉන්න අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට සමාහලාවට සතිය හුඟක් දුර්වල වුණොත් වෙන්නේ මොකද්ද කියලා තමන් දන්නේ නැහැ. සම්පජඤ්ඤයක් නැහැ. සමාධිය අස්සට ගියා, කොච්චර දෝ කාලයක් හිටියා. ඊට පස්සේ තමයි ඔන්න එළියට ආවේ. එතකොට තමයි දැන් බලන්නේ මොකද්ද උනේ කියලා. අතන ඉන්නේ සම්පූර්ණයෙන්ම වෙන ලෝකයක හිටියා වගේ. හැබැයි ඉතින් අර ලෝකයෙන් ඉවත් වීමක්, ලෝකයේ තියෙන විවිධාකාර පීඩාකාරී ස්වභාවයන් වලින් తాවකාලික ඈත් වීමක් තියෙනවා. දෙට ධම්ම සුඛයක් තියෙනවා, මෙල වශයෙන් විඳින්න පුළුවන් සැපයක් තියෙනවා. ඉතින් ඒක බුදුහාඳුරු පිළිගන්නවා. හැබැයි ඒකේ පාඩුව අපි උද්දේශ විභංග සූත්‍රයේදී කතා කළා. මොකද අපි විපස්සනා මොහුනවරකින් මේක දිහා බලද්දී යම්සි දෙයක් උපාදාන කරගෙන යමක් තුළට රිංගගෙන විඥානයේ කොහේ හරි පිහිටුවාගෙන විඥානයට පළපදියම් වෙන්න අවස්ථාවක් සලස්සා දීම කියන එක පාඩුවක් විපස්සනාවේදී. ඉතින් මේ ධ්‍යාන ගැන කතා කරද්දී ධ්‍යානයකට ලොල් වෙලා ධ්‍යානයක් තුළට රිංගගෙන මුළු ලෝකෙම ඉවත් වෙලා ඒ හදාගත්ත ධ්‍යානයේ වාසය කරනවා කියන එක දිට ධම්ම වශයෙන් ගත්තොත් සුඛයක් සැපයක් තියෙනවා. විපස්සනාවෙන් ගත්තොත් එතන පාඩුවක් තියෙනවා. එතකොට මේ අන්දමින් යම්ස කෙනෙක් පළවෙනි ධ්‍යානය වෙන්න පුළුවන්, දෙවන ධ්‍යානය වෙන්න පුළුවන්, තුන්වෙනි ධ්‍යානය වෙන්න පුළුවන්, චතුර්ථ ධ්‍යානය වෙන්න පුළුවන්. මේ බඳු ධ්‍යාන ඇසුරු කරමින් යම්ස කෙනෙක් කාලය ගත කරනවා නම් ඒ බඳු තත්වයක් ditta dhamma sukha viharaya samvattati කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මෙලෝ වශයෙන් දිටු දැමීමේම සැපවත් විහරණයක් එයාට උරුම වෙලා තියෙනවා. එතකොට මේවා මේ බුදු සාසනය තුළ කතා වෙලා තියෙනවා, දේශනා වෙලා තියෙනවා, ප්‍රකාශ වෙලා තියෙනවා, කෙනෙකුට භුක්ති විඳින්නත් අවස්ථාව තියෙනවා. හැබැයි ඉතින් ගැඹුරකට යද්දි අපිට තේරෙනවා මේවැ ප්‍රයෝජනෙට සලකලා තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. එහෙම නැතුව සමාධිය තමන්ගේ භාවනාවේ මුදුන්පෙත්ත කරගන්න, ඒක අග්‍රඵලය කරගන්න සුදුසු නැහැ. බුදුරජාන් වහන්සේ සමාධිය පාවිච්චි කරන්නේ විපස්සනාව පිණිස. විපස්සනාව වැඩිම සඳහා උවමනා කරන එක ආයුධයක් විදිහට තමයි සමාධිය පාවිච්චි කරේ. සමාහිතෝ භික්කවේ යථාභූතං පජානාති පස්සති. සමාහිත හිතක් ඇති තැනත්තාට පුළුවන් ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න. ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගැනීම කියන මූලික අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න, ඒ පරමාර්ථය ඉෂ්ට කරගන්න උවමනාවක් හැටියට, ආයුධයක් හැටියට තමයි සමාධිය පාවිච්චි කරලා තියෙන්නේ. අද අපි මේ කතා කළේ විශේෂයෙන්ම සමාධිය මුල් කරගෙන. ඉතින් එහෙමනම් අද දේශනාව මම මෙතකින් සමාප්ත කරනවා. අද අපි මේ සමාධි භාවනා සූත්‍රයේදී පළවෙනි කොටස, ඒ කියන්නේ කෙනෙකුට මෙලෝ වශයෙන් දිටු දැමීම සතුටු දහගත බවක්, සොම්නස් සහගත බවක්, භුක්ති විඳින්න පුළුවන් අවස්ථාවක් සැලසෙන සමාධි භාවනාවක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ දේශනා කරලා තියෙන්නේ මේ විස්තර කරපු ධ්‍යාන හතර මුල් කරගෙනයි. එහෙමනම් පින්වත්නි, අපිත් මේ කරුණු තේරුම් අරගෙන අපි වඩන භාවනාව සාර්ථක කරගන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් අද දින ධර්ම දේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, මේ පිටුතුන්ට තමන්ගේ භාවනාව සම්බන්ධයෙන් වේවා, එහෙම නැත්නම් අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් වේවා, කාට හරි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. ඔව්
ස්වාමීන් වහන්ස, මේ සඳහන් කරන්න යන්නේ මේ එක්තරා භවනා යෝගීෙකුට ඇතිවෙච්ච තත්ත්වයක් පිළිබඳව. දැන් අද ස්වාමීන් වහන්සේ දේශනා කර ධර්ම දේශනා මානුව ඇතිවෙච්ච ධ්‍යාන තත්ත්වයක් පිළිබඳව සහ ඊට පසුව ඇතිවෙච්ච තත්ත්වයන් පිළිබඳව පැහැදිලි කර ගැනීම ලබා ගන්න. ස්වාමීන් වහන්ස, දැන් බොහෝ කාලයකට ඉස්සර, ඒ කියන්නේ අවුරුදු 46ක් 47ක් විතර ඉස්සරදී එක්තරා යෝගීෙකුට හැකියාව තිබුණා ස්වාමීන් වහන්සේ දැන් ඔය පැහැදිලි කරපු ධ්‍යාන තත්ත්වවලට ලේයින් මාසින් ඉන්න ගුරුවරයෙක්ගේ උදව්වක් නැතුව කෙලින්ම යන්න පුළුවන්කමක් ලැබුණා. මාස ගාන පුහුණු වෙලා, කියන්නේ 12න් පස්සේ ආහාර ගන්න නැතු ඒ විදිහට භික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් මගේ ජීවත් වෙලා, ඊට පස්සේ මාස දෙකක් තුනක් විතර ගියාට පස්සේ එක්කෝ දෙවෙනි ධ්‍යානයට හරි තුන්වෙනි ධ්‍යානයට හරි කෙලින්ම යන්න පුළුවන්කම ලැබුණා. ඒකේ තිබ්බ විශේෂත්වය තමයි ඒ අත්දැකීමේ හරියට අපි ලයිට් ස්විච් එකක් දානකොට වගේ අරක තුලට වැදගත්තාම සම්පූර්ණයෙන්ම එක්ස්පීරියන්ෂියල් ලෙවල් එක සම්පූර්ණයෙන්ම අවුට් ඔෆ් දිස් වර්ල්ඩ් වගේ තත්ත්වයක් ඒ යෝගාවචරයට ඉතාමත් පැහැදිලිව අත්දකින්නට ලැබුණා. ඊට පස්සේ ඒකෙන් ඒක ටික දවස් ගානක් ඒවා දිනු කරා. ඊට පස්සේ ඒ යෝගාවචරයයි එළියට ආවට පස්සේ ඒ යෝගාවචරයට ඇති වුණා තවත් විශේෂ හැකියාව. උදාහරණයක් දුන්නොත්, දැන් ඒ යෝගාවචරය ඒ තත්ත්වයට ගියත් ධර්ම ග්‍රන්ථ පරිශීලනය කිරීම තුළින් දැන් ධර්ම ග්‍රන්ථයක් ගත්තාම ඒ ග්‍රන්ථයේ මැද දිහා බලපුවාම ඒකේ තේරුම, ගාථාවක් හරි මොකක් හරි එකක තේරුම 1000 ප්‍රමාණයක් වශයෙන් හරි නැත්නම් ඊටත් වඩා විශාල ප්‍රමාණයක් වශයෙන් සුළු මොහොතකින් තේරෙනවා. තේරුම් යන ඔය පැතිවලින්. ඒ වගේ පුළුවන් වුණා මැද දිහා බලනවා පිටුවේ පිටුව පෙරලනවා ඊළඟ පිටුව මැද දිහා බලන ඔහොමම ඉතාමත්ම වේගයෙන් අර අර සාල ප්‍රමාණයන් තේරුම් ගනිමි මේ පට 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 ගාලා පෙරලන ඒ පොත ඉවර කරනවා නමුත් ඒ වගේම සාල අවබෝධයක් එනවා හැබැයි දැන් ස්වාමීන් වහන්සේ තේරුම් කරා වගේ ඒ යෝගාවචරයට කිව්වේ නැහැ ගුරුවරේ අවුරුදු 47කට ඉස්සෙල්ලා. එතකොට ඒ යෝගාවචරයට ඔය කියන ආශාව මේ හැකියාව තුළට සහ ඒ ලැබපු අත්දැකීම ගැන විශාල ආශාවක් ඇති වුණා. එතකොට කාලයක් යනකොට ඒක ඇති කරගන්නට බැරි
වුණා.
ඒතර මට ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් මේ ඉතා වටිනා සූත්‍රයක් ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ ඒ විස්තර කරන සූත්‍රයේ පසුව විස්තර කරන හැකියාවක් අර ධානයෙන් ඉවත් වෙලා ඒ යෝගාවචරය ලැබුණේ ඒක පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ යෝගාවචරය ඊට පසුව තමයි කාලයක් ගියාට පස්සේ ගුරු ඇසුර ලැබමින් විපස්සනා පැත්ත වඩා දියුණු කරගන්න පුළුවන්. එහෙම වෙලා වර්තමානයේ මේ යෝගාවචරයට පුළුවන් වෙලා තියෙනවා අර වගේ වදින්න බෑ. ඒ කියන්නේ ගැඹුරට ඒක යන්න නම් මාස ගානක් අර විදිහට ජීවත් වෙන්න බැරි සියලුම දේවල් වලින් අයින් වෙලා. නමුත් ඒක තුළට වැදගත් නැතුව හොඳටම තේරෙන ඕනෑම අවස්ථාවකදී ගන්න පුළුවන් ප්‍රථම ධානයේ ලක්ෂණ. ඒ කියන්නේ අරමුණ අඳුනගන්නවා අරමුණ පිළිමදිනවා කියන එක තමයි තාම සුළු පොඩි කැලි වලින් දකින්න පුළුවන්. ඒ කරලා ඒක තුළින් දේවල් කරන්න පුළුවන්. උදාහරණයක් දුන්නොත් ඊයේ පෙරේදා තවත් වටිනා ගුරුවරයෙක් වන අශින් තේජනීය ස්වාමීන් වහන්සේ බුරුමේ අපූරු උදාහරණයක් දුන්නා ප්‍රැක්ටිස් කරන්න කියලා යෝගාවචරයන්ට. සංගීතය ඇහෙනවා නම් ඒ කියන්නේ ලස්සන සින්දුවක් ඇහෙනවා නම් ඔබ එයාගේ යෝගාවචරයන්ට කිව්වේ ඔබ උත්සාහ කරන්න ඒ සංගීතය ඉතාම කුඩා කොටස් වලට කඩන්න පුළුවන් කියලා. එතකොට ඒකත් එක්ක ගහගෙන යන ස්වභාවයෙන් නැති වෙනවා. මේ යෝගාවචරය ඒක උත්සාහ කළා ඒක එයාට කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ එයා තවත් පැත්තකට ඒ හැකියාව යෙදුවා. ඒක තමයි බුදුහාඳුර අපිට කියලා තියෙනනේ මේ බැසිකිලි කැසිකිලි කරනකොට සතිය පිහිටවන්න කියලා. එතකොට මලපහ කරනකොට අපි ගොඩක් වෙලාවට සතිය පිහිටෙව්වත් අර එන ගන්ධය කෙරෙහි අකමැත්තක් ඇති වෙනවා. මොහොමි. මේ යෝගාවචරයට පුළුවන් වුණා ඒ ගන්ධය අරගෙන ඉතාම කුඩා කොටස් වලට කඩලා ගන්ධයක් නැති කරා. ඒ කියන්නේ අර ඉතාමත්ම යම් කිසි අවස්ථාවක් පහු වෙනකොට අර ඝන සංඥාව ඉවත් වෙලා කුඩා කොටස් වලට කැඩෙනකොට අර අර ස්වභාවය ඉවත් වෙනවා. ඒ කියන්නේ ගන්ධයක් කියන එක නැති වෙලා. ඒ වගේ මේකට ඇලෙන්නේ නැහැ. ඒක පිටේ පොඩක් දුර ගියොත් ඊට පස්සේ එකම දිගේ. එතකොට උපාදාන කරන්නේ නැති තත්වයකට පවා හිතපත් කරගන්න පුළුවන්. ඉතින් ස්වාමීන් වහන්සේ ඔය කරුණු දෙක ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීම
හොඳයි. ඇත්තටම දැන් අරුණ මහත්තයා කිව්වා වගේ කෙනෙක්ට ඉතින් දැන් වගේ හැකියාවන් තියෙන්න පුළුවන්. මොකද අපි මේ පළවෙනි ආත්මෙ නෙමේ ගත කරන්නේ. ඉතින් අපි ඔක්කොමල වගේ අතීත කාලෙදී භාවනා කරලා තියෙන්න පුළුවන්. විවිධ භාවනා වඩලා තියෙන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් සමහරවිට නිතැතිම්ම එන්න ඉඩ තියෙනවා අපි තුළට. දැන් ඒකේ හරිම ඉතින් සරලම උදාහරණය තමයි අර බෝධිසත්වයන් වහන්සේ ඒ තමන් වහන්සේගේ පිය රජතුමාගේ වප්මගුල් දවසේදී ඒ වගේ ප්‍රථම ධ්‍යානයට සම්බවැදීලා මේ අවුරුදු 6 7 දී මේ වාසය කළා කියන කාරණාව එක් ප්‍රසිද්ධ කාරණාවක්. ඒ වගේ ඇතැම් පුද්ගලයන්ට ඒ තමන් වඩපු භවනාවන් මතුවෙන්න පුළුවන්. ඒ අනුව ඒ සමාධි සත්‍යයන්ට හිතපත් වෙන්නත් පුළුවන්. ඒ වගේමයි මේ සමත භවනාවේ තියෙන එක තවත් සුවිශේෂත්වයක් තමයි ඒවා තවදුරටත් එහාට ගියොත් ඒගොල්ලන්ට අර විනිවිද පෙනෙන ගතියක් ඇත තියෙන දේවල් ඇහෙන ගතියක් සමහර අනුන්ගේ හිත පවා කියවන්න පුළුවන් ගතියක් ඕවත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි මට මතකයි ඔය නාවීනේ අරියධම්ම ස්වාමීන් වහන්සේට එහෙම පුදුමාකාර මතක ශක්තියක් තිබුණා. උන්වහන්සේත් ඔය වගේම පොතක් බලනකොට ඒක නිකන් අර ෆොටෝකෝපි මෙමරි එකක් වගේ තමයි. මේක පොත පෙරලනවා, ඒකේ තියෙන දේ බොහොම යහුසුලුව ධාරණය වෙනවා. ඊට පස්සේ ඊළඟ පිටුවට යනවා, ඒක බලන් විතරයි තියෙන යහුසුලුව ධාරණය වෙනවා. හරිනේ අර ෆොටෝකෝපියක් ගැහුවා වගේ පුදුම මතක ශක්තියක්. ඒක තිබිච්ච අකුරක් ස්පිල්ලක් නෑර ඒ පුදුම මතක ශක්තියක් ඒ පොතේ තිබිච්ච කරුණු වල තොරතුරු ටික ඔලුවට යන ගතියක් තියෙනවා. ඒක ඉතින් තවත් ස්වාමීන් වහන්සේලා කීප නමකගේ මම මේ අත්දැක්කා. උන්වහන්සේ තවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුත් ඒ කියන්නේ කුසලතාවය මට පෙන්වලා දීුවා. මෙන්න මෙහෙමයි මේක බලනවා. හැබැයි අර සාමාන්‍යයෙන් අපි කරනවා වගේ ඒක අකුරක් ගානේ කියවලා ගිහිල්ලා, පේලියක් ගානේ, වචනයක් ගානේ කියවලා ගිහිල්ලා මතකෙට ධාරණය කරනවා කියන එක නෙමෙයි වෙන්නේ. එයා නිකන් පොත දිහා බලනවා, ඒ පිටුව දිහා බලනවා, බැලුවා එතනින් ගා ෆොටෝ එකක් ගත්තා වගේ ඒක මෙමරි එකට යනවා, මතකයට යනවා. ඒ වගේ වගේ හැකියාවන් සමත යෝගාවචරින් අතර තියෙන්න පුළුවන්. ඉතින් ඒක ටිකක් පොදු කාරණාවක්, හැමෝටම නැහැ. ඉතින් ඇතම් මේ තැනත්තන්ට ඒ හැකියාව තියෙනවා. අර වරුණ මහත්තයා කිව්වා වගේ සමාජලාට ඒක කාලයක් යනකොට නැති වෙලත් යනවා. මොකද අපේ හිත තව තව වැඩි හිටි වෙන්න වෙන්න ඊට පස්සේ විවිධාකාර අනිකුත් බාහිර කටයුතු වල නියැලෙන්න අපේ හිතේ අර තිබිච්ච ඒ පිරිසුදු ගතිය ටිකක් නැති වෙලා ඒක තව ටිකක් ගොරෝසු වෙලා ඒ වගේ තත්වයටපත් වෙනවා. එතකොට අර පරණ පුංචි කාලේ තිබිච්ච කුසලතාවයන් අපිට අහිමි වෙනවා. දැන් හුඟක් වෙලාවට ඔය පෙර භවයන් ගැන කියන ළමයි එහෙම ඒගොල්ලන්ගේ පුංචි කාලේ තමයි ඒවා මතක තියෙන්නේ. ඒගොල්ලෝ ඒවා ප්‍රකාශ කරන්නේ. හැබැයි ඒගොල්ලෝ වැඩිහිටි වෙනකොට ඒවා ඔක්කොම නිකන් බොඳ වෙලා, නැති වෙලා, අමතක වෙලා යනවා. ඉතින් ඒ වගේම දෙයක් යෝගාවචරයන්ටත් වෙන්න පුළුවන්. භාවනා කරන ගත්තාම හොඳට අර පරණ පාරට වැටලා ටටක් ගාලා මේ ටික වැඩෙනවා. අර කුසලතාවයන් පවා ඇති වෙනවා. හැබැයි කාලයක් ගියාට පස්සේ ඒවා එහෙම නැති වෙලා යනවා. ඊට පස්සේ අරුණ මහත්තයාගේ ප්‍රශ්නය තමයි අර කොටස් වශයෙන් වෙන් කළා දැනගත්තාම වෙන් කරාම ඒකට තියෙන ඇල්ම නැති වෙනවා කියන එක ඒක සම්පූර්ණ නැත්ත. ඒක තමයි අපි ඝන සංඥාව බිඳීමක් නැත්නම් ඝන විනිභෝගය කියන එකෙන්දී කතා කරන්නේ. දැන් අපිට කෙනෙක් ගැන ආසාවක් ඇති වෙන්නේ එතන කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මේ කය කියන්නේ එයා තමයි කියලා ගැනීම තුළ එතන තියෙන තනිකරම ඝන සංඥාවක්. හැබැයි අපි එතන නුවණින් මෙතන තියෙන්නේ කොටස් 32ක්. කෙස් තියෙනවා, ලොම් තියෙනවා, මහර නහර තියෙනවා, ඇට ඇට මිඳුළු වකුගඩු. ඉතින් මේක විච්ඡේදනය කරලා කෑලි කෑලි වලට කඩලා බලනවා නම් උතර තේරෙන දැන් මේකෙන් කොයිකද මම මේ මෙයා කියලා ගන්නෙ? මේ කොටස් ගොඩ කොහොමද මේ ගන්නෙ කියලා. එතකොට අන්න හිත ප්‍රශ්න කරනවා. අර ඝණය බිඳිලා තියෙනවා. එතකොට අර ඒකට ඇලෙන්න තියෙන අවස්ථාව හුඟක් අඩුයි. ඒකට තණ්හාවෙන් රාගයෙන් බැස ගන්න තියෙන අවස්ථාව නැතිලා යනවා. ඉතින් එතකොට දැන් අසුභ භාවනාවේදී ওই தত্ত্বය තමයි අපි විශේෂයෙන්ම කරන්නේ. කැලේ ටික වෙන්වෙන් වශයෙන් අරගෙන ඒ එක එකක් ගන්න පිළිකුල් බව තේරුම් ගත්තාම එතකොට ඒක ඝණයකට අහු වෙන්න තියෙන තැන, ඒකට බැඳෙන්න තියෙන අවස්ථාව, රැවටෙන්න තියෙන අවස්ථාව සෑහෙන දුරට අඩු වෙනවා. ඊට පස්සේ තවත් කාරණාවක් කරුණ මහත්තයා කිව්වා හරි කමක් නැහැ. මම හිතන්නේ අපි
දැන් ඝන සංඥාව පිළිකුල් විදිහටම බලලා ඒ කියන්නේ එක එක වේ කර කර එහෙම ලොජිකලි නැත්තම් හිත හිත කරන දෙයක් නෙවෙයි. හරියට රත් කරපු බටර් පිටියක් අපාගෙන යනවා වගේ මොනවා හරි මාජරින් හරි බටර් හරි හිත යොමු කරනකොට මේකෙන් සින්දුව හරිම ෂෝක් සින්දුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතන අසුචි වල ගඳ ඕන තැනකින් හිත යොමු කරලා බැසගත් හැකි. බැසගෙන අර ලක්ෂණයටම, ඒ කියන්නේ තමන් ඇතුල් වෙන තැන ලක්ෂණයටම හිත යොමු කරලා ඒ ලක්ෂණي අල්ලගන්න. ඒ ලක්ෂණي අනිත්‍ය වගේ වෙන් කරලා ගන්න හැකි. ඒ කරලා ඊට පස්සේ ඒ තුලට හිනා බහිනවා තවත් පොඩි පොඩි කොටස් වලට කඩලා. එතකොට අර ඝන සංඥාවේ එතන නැති වෙනවා. ඒක පිරුප්පාවනාක ලක්ෂණයක් නෙවෙයි.
නෑ.
ඒ ටෙක්නික් එක නෙවෙයි.
හරි. හරි. ඇත්ත. දැන් ඒ කියන්නේ දැන් ඔය පිළිකුල් භාවනාව අසුභ භාවනාව වඩන ක්‍රම ප්‍රධාන දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි එක එකක තියෙන පිළිකුල මතු කරගෙන ඒ හරහා දැනට හිතේ පහළ වෙලා තියෙන රාගය අයින් කරනවා කියන එක. අනිත් එක තමයි දැන් ඔය මනතුංග මහත්තයා මතක් කරපු මේක ඝණයක් කියලා ගන්නවතු මේක කෑලි ගොඩක එකතුවක් රාශියක් කියන මට්ටමේ ඉඳලා මේකේ කෙස් තියෙනවා, ලොම් තියෙනවා, ආහාර තියෙනවා, මේ විදිහට අර කොටස් වශයෙන් දකින්නවා. හැබැයි ඒකේ පිළිකුලට මූලිකත්වය දෙන්නේ නැතුව. එතකොට අර පිහියක් යටට බහිනවා වගේ මේක විනිවිද යනවා. මේක තැනක කොහෙවත් රැඳෙන්නේ නැහැ. ඒක තැනක බැහැගන්නේ නැහැ. නිකන් විච්ඡේදනය වීමක් වෙලා යනවා. ඝන විනිභෝගයක් වෙනවා. ඒ නිසා දැන් ධාතු මනසිකාරයේදීත් ඔය தත්ත්වයේ තියෙන ධාතු මනසිකාරයක් වඩද්දී අපිට පිළිකුලක් පහළ වෙන්නේ නැහැ. හැබැයි විශේෂයෙන්ම මේ එක එක ධාතුවක තියෙන ධාතු ලක්ෂණය විනිවිද දකින්න දකින්න මෙතන තියෙන හුදු ධාතු ක්‍රියාකාරීත්වයක් බව තේරෙන්න තේරෙන්න අනාත්ම සංඥාවක් කෙනෙක්ගේ තුල පහළ වෙන්න පහළ වෙන්න. එතකොට ඉතින් එතෙන්ට රාගයක් එන්න විදිහක්වත් ආත්ම සංඥාවක් එන්න විදිහක්වත් හැකියාවක් නැහැ. මොකද ඒ තරම් ගැඹුරකට මෙතන අනාත්ම සංඥාවක් වැඩලා තියෙනවා නේද? ඔව් ඔව්.
එතකොට ඒකම යොදන්න පුළුවන්, උපාදාන කරන්නේ නැති තත්යකට ගන්න පුළුවන් මෙතනින්ම ඉන්න.
අනිවාර්යෙන්ම. ඔව්. එතෙන්දී දැන්
කාම සුකල්නික, ඒ කියන්නේ සින්දුවක ඇතු වෙන ආශාව හරි නැත්තම් අසුචි තුලින් නැති වෙන ගැටීම කියන මේ දෙපැත්තටම ඒක එක විදියටම යොදන්න පුළුවන්. රාග ද්වේෂ ඒ වගේ මේ නිසාම මෝහයත් එතන නැති වෙනවා.
හරි. ඔව්. ඒක හරි. ඔව්. ඇත්තරම දැන් අර මේ නාගසමාල ස්වාමීන් වහන්සේ ගැනත් ඒ වගේම දෙයක්නේ කියන්නේ. මේ උන්වහන්සේ අර පාරට ආවා පින්නපාතේ යන්න. පින්නපාතේ යන අතරේ දැක්කා මේ එක්තරා තැනක මිනිස්සු රැස් වෙලා ඉන්නවා. මේ මොකද්දෝ එකක් හිතන සිද්ධ වෙනවා. උන්වහන්සේ දෙතෙන් එතන දිහා බැලුවා. බලනකොට මෙන්න නාටිකාංගනාවක් තමයි. ඉතින් අඩනිරුවතින් වෙන්නේ නැති එතන නටනවා. ඉතින් උන්වහන්සේට ඉතින් රාගයක් පහළන වෙනකොට ඒ හිත විනිවිද ගියා. එතන පහළුණේ ආදීනව දැක්කේ. ආදීනව දැකලා මේ මිනිස්සු කොයිතරම්නම් මෙතනට රැවටිලා අපාගත වෙනවද කියන තත්වයකට රාගය උත්සන්න කරගෙන රාගෙන් දැවෙනවද කියන තත්වය ආදීනව පැත්ත තමයි උන්වහන්සේ ප්‍රකට කරගත්තේ. ඉතින් එතකොට උන්වහන්සේගේ හිත කෙලසුන්ගෙන් නිදහස් වුණා කියලා කියනවා. ඒ නිසා විෂභාග අරමුණක් වුණත් අපි යෝනිසෝ මනසිකාරයෙන් බලනවා නම් අපේ පැත්තට හරව ගන්න යෝගාවචරයාගේ යහපතක් සලසන්න අවස්ථාවක්
තියෙනවා.
ඔව් ඔව්. හොඳයි හොඳයි. දරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටළු යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්.
දරුවන් සන්නයි ගරු ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න කීපයක්ම තියෙනවා මේ සමාධි භාවනා සම්බන්ධයෙන්.
ඔව්.
පළවෙනි එක ස්වාමීන් වහන්සේ දැන් ආනාපාන සතිය වඩනකොට ස්වාමීන් වහන්සේ කිව්වනේ අර ආලෝක සංඥාවල් ඇති වෙන්න පුළුවන් කියලා.
ඔව්.
දැන් එකිනෙක පාට ආලෝක සංඥාවල් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. ඒකේ මොකක් හරි සම්බන්ධයක් තියනවද?
ඔව්. තාම එක එක පාට එන්නේ හුඟක් වෙලාවට තාම අර ප්‍රබල සමාධියකට හිත ඇවිල්ලා නැහැ. විවිධ වර්ණ තමයි පේන්නේ. يعني අපි තුමු කොළපා මම උදාහරණයක් වශයෙන් කියන්නේ කොළපාඩ පේනවා, දම් පාඩ පේනවා, නිල් පාඩ පේනවා. ඔය විදිහට ඒක වෙනස් වෙනවා. හැබැයි කාලයක් ඕක තව තව සමාධිය පැත්ත දියුණු වෙනකොට ඕක හුඟක් වෙලාට එක්ක සුදු පාඩට වගේ ඇවිල්ලා නතර වෙනවා. එතන දැන් අර හිතේ පවිත්‍ර බව නිරූපණය වෙනවා. ඒක හුඟක් වෙලාට තහවුරු වෙච්ච ගතියක්. ඊට පස්සේ ඉතින් ඒක වෙනස් වෙන්නේ නැහැ. වර්ණය හුඟක් වෙලාට වෙනස් වෙන්නේ නැහැ. සුදු පාටට වගේ තමයි නැත්නම් විනිවිද යන තත්ත්වයක නිර්වර්ණ තත්වයක තමයි ඒක තියෙන්නේ. ඉතින් එතන එතෙන්දී වඩා සුදුසුයි ඒක දිහා බලන්න. එහෙම නැත්නම් ඒකෙන් ප්‍රයෝජනෙ අරගෙන ගැඹුරු සමාධියකට යන්න ඒ තත්ත්වය හොඳයි. හැබැයි අර විවිධ වර්ණයන්ගෙන් තියෙන තත්ත්වය තාම ඒක දිහා බලලා ඒකට යන්න තරම් සුදුසක් නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මට ගොඩක් කලකට පේන නිකන් ලාරෝස පාට.
ඔව්.
ලාහ පාට සුදු පාට ගතිය පෙනෙලා තියෙනවා. මේ දැන් සමහර ලාර ස්වාමීන් වහන්සේ දැන් මේ භාවනාවක් කරන්නේ නැහැ. දැන් එනදා ජීවිතයේ වැඩ කටයුතු කරනකොට දැන් අරමුණකට බැඳිලා නැත්තම් ඒ වෙලාවට තියෙනවා මේ ආලෝක සංඥාව.
වෙන්න පුළුවන්.
ඔව්.
ඔව්.
සුදු පාට පසුබිමක නම් ආලෝක සංඥාව පේන්නේ නිකන් කළු පාටට වගේ. හැබැයි කළු පාට පසුබිමක් නම් ඇස් දෙකෙන් තියෙන්නේ ආලෝක සංඥාව පේන්නේ සුදු පාටට වගේ.
හරි.
එහෙම ගතියකුත් දැනෙලා තියෙන හැබැයි අර භාවනාවක් කරන්නේ නැහැ වෙලාවට.
හරි. ඒක හරි. දැන් හුඟක් කාලවලට දැන් මුල් කාලේදී තමයි ඕක උපදව ගන්න අමාරු. ඊට පස්සේ උපදවගෙන ඒක බැලුවට පස්සේ ඒක අහිමි වෙනවා. තවත් කාලයක් යනකොට දැන් ඒක උපදව ගන්න පුළුවන්. බැලුවත් අහිමි වෙනවා. හැබැයි උපදව ගන්න පුළුවන් බැලුවත් යන්නේ නැහැ. දැන් ඉතින් ඒක බලාගෙන ඉන්නත් පුළුවන්. දැන් වාඩි වුණ ගමන් ඒක පහළ වෙනවා. ඔන්න ඔය වගේ අපි ඕකේ තියෙනවා නිකන් විපරිණාමයක්. හැබැයි ඊට පස්සේ නිකනුත් තියෙනවා. දැන් හිතන්න ඇවිදිනවා කියලා. ඇවිදිනකොට නිකන් ඒක ඉස්සරහා තියෙනවා. ඒ වගේ يعني එක එක යෝගාවචරය මත ඒක වෙනස් වෙනවා. ඇතම් කෙනෙක්ගේ සමාධිය හරි ප්‍රබලයි. ඒ ආපු යම් යම් කුසලතා තියෙනවා ගෙන ආපු. ඒ නිසා ඒ වගේ අයට දැන් අර මුල් කාලෙදී ඒක පොඩ්ඩක් මතු කරගන්න මහන්සි වුණාට මොකද මතු කරගත්තට පස්සේ එයාගේ හිත ඒක දිගට පවත්වගෙන යනවා. ඒක නිතරම යාගාව තියෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා වෙනස් එක එකනා මත ඒක වෙනස් වෙනවා. අනිත් එක තමයි මේවා අත්‍යවශ්‍යත් නැහැ. දැන් මේක අහන ඇතම් කෙනෙක් හිතන්න පුළුවන් මට මේක ආවේ නැහනේ. මට මේ මොන පාටක්වත් පෙනුන්නේ නැහැ. දැන් මම කොහොමද භවනා කරන්නේ කියලා කෙනෙක්ගේ හිතේ මැසිවිල්ලක් නැගින්න පුළුවන්. මේක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි අපි මේ කතා කරන්නේ. ඒ නිසා විපස්සනාවකට විශේෂයෙන්ම මේ පහල කරගන්න ආලෝක වලින් ප්‍රයෝජනයක් නැහැ. අපි විපස්සනාවේදී මේවා නෙමෙයි ඇත්තටම විපස්සනා කරන්නේ. විපස්සනාව සඳහා බඳුන් කරන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච ප්‍රකෘති අරමුණු තමයි අපි ඉස්සරහට ගන්නෙ. ඒ නිසා මේ අපි මේ කතා කරන්නේ තනිකරම සමත භාවනාවක්. ඒ නිසා කෙනෙක් හිතේ කනස්සල්ලක් පහල කරගන්න අවශ්‍ය නැහැ. මේවා පහල වුණේ නැහැ කියලා.
අන්තිම ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, මේ අත්දැකීම මම දැන් මේ විදර්ශනා පැත්තෙන් පුහුණු වෙන්න කලින් තිබුණු ස්වභාවයක් ස්වාමීන් වහන්සේ, මේ සමාධි වලට නිකන් ඇලෙන ගතියක් තිබ්බා වගේ ස්වභාවයක්. වැඩිපුරම දැන් ওই මෛත්‍රී සහගත ස්වභාවයේ ස්වාමීන් වහන්සේ මට මනුස්සයෙකුට කරනව නෙමෙයි, ඒක මට ගස්කොළන් දැක්කම ඇති වෙනවා.
හරි.
දැන් වාහනයක යනවා නම් ඈත ලොකු දවන්ත ගහක් තියෙනවා නම් මට ඒ වෙලාවට ඒක හිතින් ඒ ගහ අල්ලන්නත් පුළුවන්. ඒ ගහ අල්ලනකොට දැනෙන ස්වභාවය දැනෙනවා. මේ කියන්නේ වාහනේ හිටිය සමහර ලාවට දැනෙනවා ඇඟත් ලොකුයි කියලා. දැන් ගස් පේලියක් තියෙනවා නම් එක අතින් අල්ලන්න පුළුවන් වගේ ගස් ටික ඔක්කොම. එහෙම අර හිතේ විශාල වීමක් වගේ ස්වභාවය
හොඳයි. ඇත්තම දැන් ඒක තමයි අදත් අපි ටිකක් සාකච්ඡා කළේ. දැන් බුදුරජාණන් වහන්සේ කියලා දෙන ඒ දිට ධම්ම සුඛ විහාරාය සංවත්තති, මෙලෝ වශයෙන් පුදුමාකාර සුවයක් ආධ්‍යාත්මික සැනසීමක් ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් මේ බඳු සමාධිවල තියෙනවා. ඒක පිළිගෙන තියෙනවා. ඒ නිසා කෙනෙක් මේවා පාවිච්චි කරන්න පුළුවන් අර ලෝකයේ තියෙන දුක් ගැහැට වලින් අයින් වෙලා, චිත්ත පීඩාවන්ගෙන් අයින් වෙලා සහනශීලීව ගත කරන්න తాවකාලික සුවයක් අත්විඳින්න උපක්‍රමයක් වශයෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඉතින් වරදකුත් නැහැ. ඉතින් හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර සතිය අයින් වෙලා සමාධිය ඉස්සරහට එන එකේ තමයි මේ පොඩි ගැටලු සහගත බවක් තියෙන්නේ. අවදානමක් තියෙන්නේ. මොකද ඊට පස්සේ ආයෙ සතිය ඉස්සරහට ගන්න තව ටිකක් දඟලන්න වෙනවා. මොකද දැන් මේ මුලින් සතිය හදා ගන්නත් සෑහෙන මේ උත්සාහවන්ත වුණා. සතියට පස්සේ දැන් ඔන්න සමාධිය ආවා. සමාධිය ඇවිල්ලා ඔන්න ආයෙ සතිය යටපත් වෙනවා. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? සතිය ඒ තරම් නෑ දැන්. අපි වෙන වෙන කටයුතු කරද්දිත් ඔන්න සතිය නෑ. හිත එහෙ යනවා මෙහෙ යනවා අර වික්ෂිප්ත භාවයක් එනවා. හැබැයි වාඩි වුණ ගමන් හිත සමාධියට යනවා. දැන් ඒ කියන්නේ අපි උවමනා කරන ඉන්ද්‍රිය ධර්මවන්ගේ එක්තරා අන්දමක සමவாயක් නෑ. ඒගොල්ලෝ අතර හොඳ සමගාමීව කටයුතු කරන ඕනෝන්ට උපකාර කරන ගතිය වෙනුවට එක්කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා එයා තමයි ප්‍රමුඛත්වය අරන් තියෙන්නේ. සමාධි ප්‍රමුඛා සබ්බේ ධම්මා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. කියන්නේ මේ ප්‍රමුඛත්වයේ ගැනීමේ හැකියාවක් සමාධියට තියෙනවා. ඉතින් එතකොට සමාධියටම ප්‍රමුඛත්වය ගන්න දීලා අපි ඒකට ආවඩන තත්ත්වයකට ආවහම සතිය දන්නේම නැහැ යටපත් වෙනවා. අපි නිකන් අර එදා වගේම සමහරට අසතිමත්ව කාලය ගත කරනවා. හැබැයි වාඩි වුණාම ටංගාල හිත සමාධිය අස්සර රිංග ගන්නවා. ඉතින් මේක ටිකක් භයානක තත්ත්වයක්. මොකද මේකෙදි සතිය අපිට අහිමි වීම නිසා හරියට නිකන් විසඤ්ඤ වුණා වගේ තත්ත්වයක් තියෙනවා. සමාධිය අස්සට ගියා මොනවා වුණාද දන්නෙත් නැහැ. අපි එතෙන්ද ඉන්නකොටන් වෙන ලෝකෙක හිටියා වගේ හිටියා. ඊට පස්සේ පැයකින් හමාරකින් ඔන්න එළියට ආවා. මොනවා වුණාද කියන්න දන්නේ නැහැ. ඉතින් මේකේ ප්‍රයෝජනයක් නැහැ. කියන්නේ අර පොඩි එස්කේපිසම් එකක් තියෙන ලෝකෙන් ඉවත් වෙන්න මේක අපි පාවිච්චි කරා. ඒ මිසක් ප්‍රඥාව පැත්තෙන් කිසිම මේ වැඩක් නැහැ. ඉතින් එතකොට මේක හදන්න වෙනම උත්සාහ කරන්න වෙනවා. දැන් මේක ආයි අනිත් පැත්ත හරවන්න. ඒ කියන්නේ සමාධිය වෙනුවට ආයි සතිය ඉස්සරහට ගන්න දැන් ඉතින් වෙනම උත්සාහයක් කරන්න වෙනවා. ඉතින් යාට විශේෂයෙන්ම ස්පියාගෙන කරන භාවනාව කාලෙකට නවත්තන්න වෙනවා. මොකද ස්පියා ගත්ත ගමන් ඔන්න හිත එනවා එතෙන්ට. ඉතින් ඒක වලක්ව ගන්න ස්පියායන කරන භාවනාව කාලෙකට නතර කළා. පුළුවන් තරම් සක්මන් භාවනාවක් එදිනදා කටයුතු වල සිහිය පැවැත්වීමක් වගේ අර පුංචි කලින් කරා වගේ පුළුවන් තරම් ආයේ සතියේට මුල් තැන දීලා සතිය හදහද ඉස්සරහට යන ගමනක් ඒව සමබර කරන තත්වයක් හදලා දෙන්න වෙනවා. මොකද සතියෙන් තමයි මේ මුළු පද්ධතියම මොනිටර් කරන්නේ. මුළු පද්ධතියම අර අඩුයි මේක වැඩි කියලා මුළු පද්ධතිය ගැනම මේ සමස්තයක් වශයෙන් දකින්න සතිය අත්‍යවශ්‍යයි. ඒ සතිය පැත්තට යනවා කියන්නේ අපිට පාඩුයි. ඉතින් ඒක එහෙමනම් නැවත හදලා ගන්න වෙනවා මේ වගේ තත්ත්වයකදී වෙනම උත්සාහයක් දරන්න වෙනවා ඒ තත්ත්වය නැවත ඇති කරගන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ වගේ තත්ත්ව ස්වාමීන් වහන්සේ දැන් මේ ජීවිතේ මම එච්චර භාවනා කරන කෙනෙක් නෙමෙයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මේ කියන්නේ දැන් මේවා කලින් භවයන් වල අපි කරපු තත්ත්ව නිසා එහෙම වතු වෙන්න පුළුවන්.
අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. ඔව්. කියන දැන් අපි දැන් හිතන්න මොකක් හරි දෙයක් අපි හිතන්න ගත්තට පස්සේ ඒ ඔස්සේම අපේ හිත හිතන ගතිය තියෙනවා. ඒ පැත්තටම තමයි ඇලවෙන්නේ අපේ හිත. ඒ જાතියෙම සිතුවිලි තමයි පහළ වෙන්නේ. ඒක ඇවිල්ලා මේ හිතේ තියෙන එක චිත්ත නියාමයක්. දැන් ඒ වගේමයි අපි දැන් අතීත භවවල පුරුදු කරපු යම් සමාධි තියෙනවා. පැය ගණන් ඒ වෙලේ කාලය ගත කරලා නැත්නම් අපි හිතමු මොකක් හරි දෙයකට ඔන්න බ්‍රහ්ම ලෝකවල හරි ඉඳලා. ඒ කරපු භවනා තියෙනවා. හැබැයි ඉතින් මනුස්ස ලෝකෙට ඇවිල්ලා වෙන වෙන දේවල් කරන්න ගිහිල්ලා ඔය ඔක්කොම නිකන් යටපත් වෙලා තිබුණේ. හැබැයි ඔන්න භවනාවක් කරන්න ගියාට පස්සේ අර පරණ ට්‍රැක් එක ඔන්න ආයෙත් පටන් ගත්තා. ඒ පැත්තට ඔන්න හිත හැරුණා. දැන් ඉතින් ටංගාලා ඒ පැත්තටම යනවා. මොකද අර අරක ටිකන් නිකන් තනකොළ වැවිලා තිබුණේ මේ පාරේ. දැන් අපි ටිකක් උදැල්ලකින් එක පිරිසිදු කරගත්ත පස්සේ ඔන්න මේ පරණ තිබිච්ච තාර පාර ඔන්න මතුවෙනවා. දැන් මේ මඩ වෙලා මේ කලින් තිබිච්ච පාර වැහිලා තිබුණේ. දැන් අපි පොඩ්ඩක් සුද්ධ කරලා ගත්තට පස්සේ මෙන්න පරණ පාර මතුවෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි හිත ඇතුලෙත් සිද්ධ වෙන්නේ.
එහෙමයි සර්. ඔව්. බොහොම පිං ස්වාමීන් වහන්සේ හොඳින් තේරුණා.
හොඳයි හොඳයි. හොඳයි.
ඉතින් තවම ගැටලුව හයක් ටික ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔව්
සයිවාස මට මේ පුහුණුව ගැන දැනගන්න ඕන මම කරගෙන යන මම සක්මන් භාවනාව කරනකොට මේ දැන් අර ඉස්සර වගේම දැන් කමටහන් වර්තා ලකුසහස රිජිපක් කරනින්ද මම බලනවා මොනවද කරන්න යන්නේ කියලා කරගෙන යනකොට මෙනිය මතක් කරගෙන තමයි මම කරන් ගියා. ඉතින් ඒක සරිය මට කාලය එකක් වුණා මේ දැන් මට මේ කියන්නේ වර්තා කියන්නේ මට හිතන්න බෑ කිය කරන එක ගැන. ඒ කියන්නේ මේ වෙන දෙයක් ගැන මොනවත් වර කියන්නේ අර මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා වෙන්න බැරි විදිහක් වුණා. ඒ කියන්නේ සක්මන් කරන් යනවා මේක වෙනවා ඒක අනුහානි මට කියන්න බෑ දැන් කියනකොට කියන වචන දාල කියන එක ඒ කියන්නේ වැඩිදීමක් දෙයක්කුත් නෙමෙයි. ඒ කියන්නේ හරියට අර කියන්නේ උත්තර දෙන්න බෑ ඒකට මට ඒ තැන ගැන.
එහෙම
වුණාද එහෙම වෙලා දැන් මම එක පාරම මම කරගෙන හිටපු එකේ ඉඳලා පැය බාගේ වගේ ගියාට පස්සේ තමයි වුණේ පැයක් විතර තමයි සක්මන් කළේ. එතකොටම මට පිටිපස්සේ හැරි දැන් මම මොනවද කළේ කියන එකවත් අහන්න බෑ.
හරි.
කුත් සිතවිල්ලක් එන්නේ. එතකොටම නිකම්ම මට තියෙන්නේ මට කියන්නත් බැයි තැනකින් කියන මොකක්ද කියන එක.
හරි.
ඒ තැන තමයි හිටියේ.
හරි.
ඉතින් ඊට පස්සේ දැන් මට දැන් ඊට පස්සේ මම දැන් මම එහෙමම පහුවෙලා දැන් වැඩ කරන්න ගත්තාම වෙනද මම දැන් සතියවත් වෙනකොට දැන් ස්පර්ශය හරහා එදිනදා සතිමත් වෙනකොට ස්පර්ශය සතිමත් වෙනවා මෙන්න මේ වදිනවනේ. ඊපස්සේ මට එකපාරම එනවා මම ඒක සතිමත්. ඒ කියන්නේ සිතුවිල්ල එහෙම දැන් ඒ කියන්නේ සිතුවිල්ල එක සිතුවිල්ල.
මම
මෙච්චරල්ල මෙන්න විහිළු කතා ලියලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ බොරුනේ මං කියනේවා. ඒ කියන්නේ මට කියන්න බෑ විස්තර කරන්න බෑ ඒවා කියනේවා. දැන් මම ඊට පස්සේ මට දැන් හරි අපහසුලි මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා.
දැන්
මට ඒ කියන්නේ ක්‍රියාවල් කියන්න බෑ මොකද වෙන්නේ ඒක වෙනස් වෙන් කරන්න
හරි.
එහෙමත් තියෙනවා. අනිත් එක සමහර දැන් ඉතමකෝ මම දැන් කමටහන් වල තමයි ලියන්න මම අදත් හදුවා. මට ලියන්න නම් මේ අස්වාභාවිකකක් ලියන්න හදනවා වගේ.
හ්ම්.
ඒක දැස්සේ මේ දැන් කටින් හිර වෙලා බඩින් හිර වෙනවා. දැන් මම කියන්න ගත්තොත් එහෙම හිර අර පොන්දට කමේ ඒ තැන ප්‍රකට වෙලා තියෙන්නේ.
හරි. ඒක හරි. ඔය කියන කතාව සම්පූර්ණ ඇත්ත. ඒ කියන්නේ දැන් ඔය වගේ තැනකදී ආයි හැරිලා බලන්න යන්න එපා. ඒක අපිට හානි කරයි. දැන් අපි හැරිලා බලන්නම් ආයි කෙනෙක් හදලා හැරිලා බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් හිතන්න සක්මන යනවා නිකන් ඉබේ යනවා. ඊට පස්සේ අපි ඒක නිකන් පැත්තකින් ඉඳන් වගේ බලනවා. මේ මුළු පද්ධතිය ගැන යම්සි නිකන් සාමාන්‍ය සරල නිදැල්ලේ යන වැටහීමක් තියෙනවා. දැන් අපි ඕන්ට වඩා ආයි පටිතද කරගෙන මේක මොකද්ද දැන් මොකද්ද දැන් මේ වාර්තා එලියන්නේ මොකද්ද? ඒක එතකොට අර මම මේක ඉස්සරහට එනවා. ඒක අර අපි හදාගෙන යන නික්ලේශී මනසට හානි කරයි. ඒ වගේමයි දැන් හිතේ දැන් මේවා රෙජිස්ටර් වෙන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලා නම් මේ හිත දැන් මේවා අතහැරිමින් යනවා මිසක් හිත කැමති හුදෙකලාවේ ඉන්නේ. හිත කැමති නෑ දැන් අරමුණු අස්සට ගන්න. දැන් මෙයා මෙතෙක් දැන් එයා තේරුම් අරගත්තා. මෙතෙක් මම මේ ඔක්කොම නිකන් වණ කරගෙන ඉඳලා තියෙන්නේ. ඔක්කොම නිකන් මේ ගාගෙන ඉඳලා තියෙන්නේ. දැන් තමයි මට මේ පිරිසුදු බව ලැබුණේ. දැන් එයා ඒක භුක්ති විඳිනවා. එයා අර වටපිට තියෙන කුණු රොඩු ටික ඇතුළට ගන්න කිසිම කැමැත්තක් දැන් නෑ.
මචරින් කියන්න බැරි තැන එක උඩ තියෙන්නේ ඒකෙන් සිතුවිලි කියන්නේ නිකන් අර ඈතින් ඉඳන් විස්තරයක් තියෙනවා. එතකොට ඒ සිතුවිලි මට ලාවට එන්නේ.
හරි.
මොකක් හරි වැඩක් කරන්න කිව්වොත් ප්‍රශ්න එහෙම ඔක්කොම ඒ අර ස්තරයෙන් යට තියෙන එක නිය මට ඉන්න බෑ ළඟට මම ඈත ඉඳන් කියන්න.
හරි.
ඒ වගේ තමයි වෙලා තියෙන්නේ.
හරි.
දැන් මට වෙලාවට සමහරවිට එහෙමම ගිහිල්ලා මනිකාරක් මේක කිව්වොත් හරියට ඔක්කොටම උත්තර දන්න කෙනෙක් තැනක් තියෙනවා. ඒ තැන උත්තර දෙන්නේ නැහැ. මට අහන්නත් බෑ.
ඉතින්
මට මුකුත් කියන්නම් බෑ. මොනවද නෝකට තේරෙන්නේ මොනවද කියන්නේ.
හරි. ගැටලුවක් නැහැ. යන විදිය හොඳයි. ඒ කියන්නේ ඉතින් මේ පොඩ්ඩක් ඔය தත්ත්වය ප්‍රගුණ කරන්න. ඒ කියන්නේ දැන් හොඳට හිතට ඔය தත්ත්වේ තහවුරු වෙන්න අවස්ථාව දෙන්න. ඒ කියන්නේ අපි ඕකත් එක්ක නිකන් සටන් කරන්න ගියොත් ඒක වැරදි. ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. ඕක හොම හොඳට හිත දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අපි හිතමු ටිකක් අපිරිසුදු වතුරක හිටියා ඉබ්බෙක්. ඉබ්බි පැටියෙක් කියලා හිතන්නකෝ. දැන් හැබැයි මේ වතුරත් අපිරිසුදුයි ටිකක් කාණුවක් වගේ එහෙම තමයි තැනක තමයි මෙයා ඉපදුනේ. හැබැයි මෙයාට පස්සේ ඔන්න එක දවසක් නිකන් අහම්බෙන් වගේ ගොඩට ආවා. ගොඩට ආවම හොඳට හුස්ම ගන්නත් පුළුවන් මල් පිපිලා තිනවා හරි සුවඳයි. ඉතින් දැන් මේ බැලුවාම මේ මෙතෙක් කාලයක් ඉඳලා තියෙන මඩක අපිරිසුදු තැනක දැන් තමයි ඔන්න එළියට ආවේ. දැන් එතකොට දැන් එයා ආයිත් ඩංගල අර වතුරට පැන්න ගියොත් අර තැන තියෙන ඒ අතහස භාවයේ අර තැන තියෙන සුවය ඒකේ තියෙන වටිනකම යාට තේරෙන්නේ නැහනේ. ඒ නිසා එතෙන්දී ආව පොඩ්ඩක් අර අලුත් පරිසරයට හුරු කරන්න ඕනේ. අන්නේ වගේ තමයි අපේ හිතත් දැන් මේ නිකලස් බවක් උපාදාන නොකරන තත්වයක් අනිශ්චිත බවක් හඳුනාගත්තට පස්සේ අපි ටිකක් ඒක තුල හුරු කරන්න ඕනේ. ඒකයි බුදුහාඳුර කියන්නේ අනිශ්චිතෝච විහෙරති. එයා වාසය කරන්න ඕනේ. අනිශ්චිතෝ එයා දැන් වාසය කරන්නේ. නතකින්චි ලෝකේ උපාදිති. මේ ලෝකේ කිසිවක් උපාදාන නොකර අනිශ්චිතෝ වාසය කරන දැන් අපේ හිතේ පුරුදු කිරීමක් අපේ පැත්තෙන් අපි කරනවා. ඉතින් එතකොට දැන් කාලයක් යනකොට එයාට ඉතින් ගොඩත් එකයි මඩත් එකයි වගේ පත්තකටපත් වෙන්න පුළුවන්. දැන් මෙයා මේකෙන් හොඳ පෝෂණයක් ලැබුවා. යථා ස්වභාවයත් තේරුම් ගත්තා, නෝනක් උපදව ගත්තා. ඊට පස්සේ දැන් ආයෙත් මඩගොඩට ගිහිල්ලා ඉතින් ඕනනම් පොඩ්ඩක් ඉන්නත් පුළුවන්. අන්න ඒ වගේ දැන් ඉන්නේ ටිකක් අර සංක්‍රාන්ති අවධියේක ට්‍රාන්සිෂන් එකේක. ඒ නිසා පොඩ්ඩක් ඔය දැන් හැදෙන දෙයට ඉඩ දෙන්න. පොඩ්ඩක් හිතට නිෂ්කලංකව විවේකයට මුල් තැන දීලා විතර්ක කරන්න නැතුව ප්‍රපංච කරන්න නැතුව හිතට විවේකයෙන් ඉන්න දෙන්න ටිකක් තව.
ඒසස අනිත් දෙය මට දැන් අනිත් ඒසස මේ පරියන්ක බහින් ඉඳ ගත්තම වෙනද ලියන සිත්තු වෙන්නේ මට දැන් හුස්ම ගන්න තේක දන්නේ නැහැ
මම.
මට දැන් කියන්නේ එහෙම එකක් මට ලියන්න දැන් අර කුරුද්දට ලියන්නට මට එකපාරම යනවා මේව බොරුනේ මේවද කියන්නේ මේක නැති දෙයක් ලියන්නේ කියලා මම
කියන්නේ. වෙන්න පුළුවන්. දැන් හිතන්න දැන් ඉස්සර අපි හිතමු කාට හරි ලියුමක් ලියද්දී පිටු හතරක් විතර ලියුවා. දැන් ඉතින් සමහරවිට එක ඡේදෙන් වැඩේ ඉවර වෙන්න පුළුවන්.
එහෙම සර් කියන්නේ දෙයක් නැහැ.
ඒක තමයි. ඔව් ඉතින් ඔක්කොම ප්‍රපංච තමයි. මෙතෙක් කාලයක් අපි හුඟක් කරලා තියෙන ප්‍රපංච. එතකොට පස්සේ ඉතින් ওই ප්‍රපංච ටික නතර වුණාම අන්තිමට ඉතින් ගන්න දෙයක් නැහැ. අර ඉඳලා තියෙන්නම නිකන් මේ මේ මවාපෑම් ගොඩක තමයි ඉඳලා තියෙන්නේ.
ඉතින් මට ඒක මට කොහොමද අදාළ නැහැ. මොකද්ද මේ දැන් හිතන්න දෙක ඉස්සර නම් මට දැන් මං ඔබanse ප්‍රශ්න අද්දි මේ කය මෙහෙම මට දැන් එහෙමත් හිතන්න බෑ. ඒක බෙහෙසක්. මට දැන් එහෙමකුත් ඕනේ නැහැ. අතර එහෙම වෙනවා.
දැන් පරයන්ක භාවනාව කියලා කියනවට වඩා හිතට විවේකයෙන් ඉන්න දෙන්න කොයි වෙලාවෙත්, කොයි ඉරියව්වෙත්. ඒ කියන්නේ දැන් අමුතුවෙන් මේ එරමිනිය ගොතාගෙන හිත හිර කරගෙන කොහොමවත් කරන්න එපා. එහෙම නෙමෙයි. හොඳට සැහැල්ලුවෙන් පුටුවක් උඩ වාඩි වෙලා නිකන් මේ ඈත දිහා බලන් ඉන්න. හිත කොහෙවත් රඳවන් නැතුව, හිත කොහෙවත් පිහිටවන් නැතිව, හිතට අරමුණක් දෙන්නේ නැතුව, හිතට සැහැල්ලුවෙන් ඉන්න දෙන්න, විවේකයෙන් ඉන්න දෙන්න. එයා ඒ ට්‍රැක් එක එයා හඳුන ගනීවි. ආයි අපිට බර කළා, හිර කළා, නිකන් පුහුණු නොකලත් එයා එයා දන්නවා මෙන්න මේක තමයි දැන් වෙන්න ඕනේ කියලා එයා දැන ගනීවි. නෑ නෑ එහෙම වකත් එපා. එහෙම වකත් කරන්න ඕනේ නැහැ. එන යන දිහා බලන්න අවශ්‍ය නම් ඒගොල්ලන්ට යන්න දෙන්න. ගියාට පස්සේ හිතුවිලි වලින් තොර තත්ත්වයක් එවිනේ. තේනවන්නේ නේද? සිතුවිලි එකක්වත් නැහැ. හැබැයි හොඳ දැනුවත් බවක් තියෙනවා. නිකන් ප්‍රසන්න, සැහැල්ලු, નિરાයාසයෙන් තියෙන දැනුවත් බවක් තියෙනවා. ඔන්න ඔය નિરાයාස දැනුවත් බව තුල ඉන්න පුළුවන්ද කියලා බලන්න. හරි. හරි.
එහෙමයි
සර්. ඔව්.
මම ඒජට පුහුණු වෙලා දැන් අමතක.
හොඳයි. හොඳයි.
දෙන්නවා සර් නේ.
හොඳයි. හොඳයි. ඔව් සිවන්ත මහත්තයා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔව්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවක මට මතකයි මේ සම්මත මේ ධ්‍යාන වයිත මේ සමතය හරහා විදර්ශනාව හරහා යන්න පුළුවන් කියලා. එතකොට සමත ධ්‍යාන විදර්ශනාව හරහා යන ධ්‍යානය අතර වෙනසක් තියෙනවා ස්වාමීන් වහන්සේ?
ඔව් වෙනසක් තියෙනවා.
ඒකේ ඒක එක මොන මාර්ගයේද කියලා දැනගන්න වාසිය හිතුණා.
හරි. හොඳයි. හොඳයි. අපි ඉන්ද්‍රියේදී කතා කරමු මේ විපස්සනා ධ්‍යාන ගැන. ඇතරම ඕනනම් මේ සමාධි භාවනා සූත්‍රයෙටම පොඩක් ඈඳලා කතා කරන්නත් පුළුවන්. අපිට හම් වෙනවා අන්තිම හරියේදී ඔය මොකක්ද ඒකට කියන්නේ මේ ආසවක්ඛයාය සංවත්තති කියන කොටසට අපිට විපස්සනාව සම්බන්ධ කරගන්න පුළුවන්. එතෙන්දී අපි ටිකක් සාකච්ඡා කරමු විපස්සනා ධ්‍යාන සම්බන්ධයෙන්. ඉතින් අද අපි විශේෂයෙන්ම කතා කළේ මේ සමත ධ්‍යාන සම්බන්ධයෙන්. දැන් සමත ධ්‍යාන ගැන කතා කරද්දිත් අපි මතක් කරගත්තා ධ්‍යානාංග පහක්. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියලා. ඒතකොට දැන් විපස්සනාවක් වඩන අවස්ථාවකදීත් ඔය ධ්‍යානාංග පහ තියෙනවා. දැන් හිතන්න අපි ධාතු මනසිකාරයක් වඩනවා. කයේ මතුවලා තියෙනවා කම්පනයක්. ඒතකොට මේ කම්පන මතුවෙන වතුවෙන වාරයක් ගානේ අපි එතනට හිත යොදනවා. විතක්කේ ක්‍රියාත්මක වෙනවා. මේ කම්පනයක් ගානේ අපි අධ්‍යයනය කරනවා. විචාරය එතන ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක හොඳින් හොඳට සිද්ධ වෙනවා නම්, નિરાයාසයෙන් වගේ සිද්ධ වෙනවා නම් දැන් ඉතින් වැඩි දඟලන්න දෙයක් නැහැ. ප්‍රීතියක් පහළ වෙනවා, ප්‍රමෝදයක් පහළ වෙනවා. මොකද අපි මෙච්චර කාලයක් උත්සාහ කරේ මේක ඇති කරගන්න. දැන් ඉතින් හිත හොඳට ඒ තුල යෙදෙනවා. ඒ නිසා අන්න දැන් වෙහෙසක් නැහැ. නීවරණ අයින් වෙලා තියෙනවා. එතකොට ප්‍රීතියක් තියෙනවා, ප්‍රමෝදයක් තියෙනවා, සැහැල්ලුවක් තියෙනවා. කාය සැහැල්ලුවලා තියෙනවා, හිත සැහැල්ලුවලා තියෙනවා. ඒ මතුවෙන කම්පන ස්වභාවයේ හිත එකඟ වෙලා තියෙනවා. තොර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව විතක්ක විචාර මේ ධානාංග පහ තියෙනවා. ඒ නිසා ඔය මහා සිසයඩෝ ස්වාමීන් වහන්සේ ඊළඟට සයඩෝ ඌ පඬිත ස්වාමීන් වහන්සේ ඒ උන්වහන්සේලා කියනවා මේ නිවරදිව විපස්සනාවක් වඩන යෝගාවචරයෙක් මතුවෙන ඒ පච්චුප්පන්න අරමුණේ හිත නැවත පවත්වන්න ඒ අරමුණ හොඳට නිරීක්ෂණය කරන්න එයාගේ මෙන්න මේ ධානාංග පහ ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේක විපස්සනාවේ ප්‍රථම ධ්‍යානයේ වශයෙන් හඳුන්වනවා. අපි තව ටිකක් එහා තියෙන ධ්‍යානත් ඒ උන්වහන්සේලා දෙන අර්ථකථනත් එක්ක ටිකක් ඉස්සරහට කතා කරමු. ඉතින් ඒ වගේ විපස්සනා පැත්තනොත් මූලික ඔය ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ලක්ෂණ පෙන්눔 කරලා දෙනවා. පස්සේ ඉතින් විපස්සනාවටම ආවේනික වෙනම සමාධි හම්බ වෙනවා. හිතන්න අනිමිත සමාධි, ශුන්‍යත සමාධි, අපනිත සමාධි, ඔය වගේ ඉතින් වෙනම සමාධි පැත්තක් විපස්සනා පැත්තෙන් කතා කරනවා. ඒවා සමතේදී හම්බ වෙන්නේ නැති දේවල්. එහෙම කියන්න බෑ. මොකද මේකේ තනිකරම ප්‍රඥාවයි සතියයි ඉස්සරහින් ඉන්නේ. දැන් සමත සමාධියක තියෙන ප්‍රශ්නේ තමයි එතෙන්දී ප්‍රඥාවට සතියට වඩා සමාධිය උත්සන්න වෙනවා. නමුත් විපස්සනාවේදී එහෙම නෙමෙයි. හොඳට මේ අරමුණ දන්නවා. සම්පජඤ්ඤේ හොඳටම තියෙනවා. ඉතින් එතකොට මේකෙදී අර ධ්‍යානයක් අස්සට ගිහිල්ලා ලොක් වෙන්න තියෙන ගතිය, ඒක තුල ගිහිල්ලා දොර වහ ගන්න පුළුවන් ගතිය එහෙම එකක් නැහැ.
අර ප්‍රදේශ ස්වාමීන් වහන්සේ
හොඳයි.
ඊළඟට
හම්බෙටලු ශ්‍රී ලාල්ට දෙපත්.
ඇහෙනවා.
සයිනස් අදහසක් වගේ ප්‍රශ්නයක් පච්චරණීතන සෞඛ්‍ය සරදී කියතියන්ද අර මේ ආලෝක සංඥා ගැන ඒ අර සිද්ධේ කියන එකේ මම කියවපු පොතක අර තායි ෆොරස්ට් මෙඩිටේෂන් මතක තායි අර මේ අර අජාන්චාහාමුදුරන්ට කලින් ජීතුරු ගුරු ස්වාමීන් වහන්සේ නම තමයි මට මතක හැටියට අදහස උන්වහන්සේ දේශනාවක කිව්වේ මට මතක හැටියට මම කියන්නේ ඒ උන්වහන්සේ භාවනා කරගෙන ඉන්න ගමන් මට සක්මනද කියලා මතක නැහැ එකපාරට සිතේ ප්‍රබෝෂණ ගමාවක් ඇති වුණා වාරිතික විශාල අල්ප සංඥාවක් වගේ ඉතින් උන්වහන්සේ එකපාරටික ඒ සක්පා මාර්ගයට කොහරිට ඒකම නෑතුණා කුවා මොකද්ද මේ උනේ කියලා වගේ ඊට පස්සේ උන්වහන්සේ කි කල්පනා කරතර දැන් මේ ඉස්සා ගන්න බෑ මේක මේ මොකද්ද මේ තියෙන්නේ කියලා ඊට පස්සේ දැන් මේක උන්වහන්සේ ඒ අර කියන විදිහට තේරෙන උන්වහන්සේට හිතුනේ මේකනේ හරිහත් ඵලය හරිඵල සමාපත් හරි වගේ එකක් කියලා. පස්සේ උන්වහන්සේ කල්පනා කර මේ මේ සිතිවිලි මේ ප්‍රබල මේ ප්‍රබල ඒ කියන්නේ මේ සංඥාව මේක කියන මොකක්ද කියලා කල්පනා කර කර ඉන්නකොට මේක ගැලවෙන්නත් දැරළු. ඊට පස්සේ උන්වහන්සේ කියන්නේ කාටත් නොකිය ඉවල බලන ගුරු ස්වාමීන් වහන්සේ අපවත් වෙලා මේක ගුරු ස්වාමීන් වහන්සේ කියනනම් මේක මට අනිවාර්යයෙන්ම උත්තරේ වාදන් තිබ්බත් මොකද මේ තත්ත්වය කියලා පස්සේ උන්වහන්සේ කරේ කාටත් නොකිය ඒ කැලෙන් ගිහිල්ලා වෙනත් කැලේක තනියම ඉඳගෙන භාවනා කර බැලුවේ කල්පනා කර බැලුවොත් මේ මොකද්ද මේ කියලා උනේ මේ 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 හිතේ තියෙන ප්‍රබෝෂක භාවය මේ සංඥා මොකද්ද පස්සේ උන්වහන්සේ කියන මාසවල පස්සේ වාදත්තා කියලා මට තේරුණාලු මේක හරියට අර පෙට්‍රෝ මැක්ස් එක එකල්දී ගලාපුවේ කියනවානේ ප්‍රංශ කියන්නේ පෙට්‍රෝ මැක්ස් එකේ තියෙන ෆිලමන්ට් එක වගේ කියලා. මේ ෆිලමන්ට් එක තියෙන හැම තමයි මේක මේ ප්‍රබෝෂක භාවයේ තියෙන. උන්වහන්සේ කියන මේ මේ ෆිලමන්ට් එක තමයි මේ තමයි අවිද්‍යාව කියලා. මේ අවිද්‍යාව අවිද්‍යාවේ තියෙන මූලික මට්ටම මේ මේ මම අහුවෙන්නේ නැති මූලිකම මට්ටම තමයි මේ කියලා. තමේ මෙතන තමයි මේ අවිද්‍යාව නිසා තමයි මේ හේතුව මෙත උනේ කියලා පස්සේ මම තේරුම් ගත්ත කියලා උන්වහන්සේ ඇවිල්ලා කිව්වා. ඉතින් මම මේක සත්‍යවාදීනේ හිතුණා නිකන් මේ දේශ අපිට ඒවා සමාත ඉතින් මේ සමහරලාට මේ මේකට මේ උන්වහන්සේ පෙන්නා දීපු මේකට මූලික හේතුව කියන්නේ මේ අවිද්‍යාවද කියලා ඒක තමයි මගේ නිකන් මතක එක්ක ආපු නිකන් ප්‍රශ්නේ වගේ.
හොඳයි. ඇත්තටම මේ දැන් හුඟක් වෙලාවට අපි එක පාටම අපි භවනා කර කර ඉන්නකොට ඔය වගේ ආලෝකයක් පහළ වුණා නම් අනිවාර්යයෙන්ම අපිට ඒක ලොකු දෙයක් බවට පත් වෙනවා. ඒක සමාලාවට ධානයක් කියලා හිතනවා. එහෙම නැත්නම් ඒක මාර්ගඵලයක් කියලා හිතනවා. ඉතින් ඒ වගේ මුලා වීම එමට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ගුරු ඇසුරේ භවනාවක් කරන එක වටිනවා. මොකද මේ වගේ අර අපි කලින් අත්විඳ නැති ප්‍රබල අත්දැකීමක් ලැබුව ගමන් ඉතින් අපි සමාජයේ බලාපොරොත්තු වෙච්ච තත්ත්වයක් තමයි මේ ලැබුණේ කියලා අපි ඒක අධිතක්සේරයකට ලක් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා ආලෝකයක් පහළ වෙච්ච ගමන් මේක මේ මාර්ගඵලයක් කියලා මේ අර්ථ දක්වන තත්ත්වය ටිකක් ඉතින් භයානකයි. ඒක කියන්නේ එහෙම නෙමෙයි වෙන්න තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් විපස්සනා උපක්ලේශ වශයෙන් එහෙම කතා කරද්දිත් මේ ඕභාස කියන එක උපක්ලේශයක් වශයෙන් පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මේ එකකවත් අපි ඒකට මුල් තැන දීලා ඒක තමයි මේ ධ්‍යානය කියලා ඒක තමයි මේ මාර්ගඵලය කියලා ගත්තොත් එතන මුලා වීමක් තියෙනවා. මොකද අපිට ඒක හරි ලොකු දෙයක් හැබැයි. මොකද සෑහෙන කාලයක් තිස්සේ මහන්සි වුණා, විතර්කත් එක්ක ජීවත් වුණේ, ප්‍රපංච එක්ක ජීවත් වුණේ, නීවරණ එක්ක ජීවත් වුණේ. දැන් ඒවා ටික ඔක්කොම අයින් වුණා. දැන් එක පාට ඔන්න ප්‍රබල ආලෝකයක් පහ වුණා. ඒ ආලෝකයෙන් පස්සේ දවස් ගාණක් යනකම් මොකක්වත් ක්ලේශයක්වත් නැහැ. ඉතින් හිතනවා දැන් තමයි දැන් නම් එහෙනම් මාර්ගඵල අවබෝධ වුණා කියලා. ඉතින් ඒ වගේ අර මුලා වෙන්න තියෙන එක අවස්ථාවක් තමයි ඕක. හැබැයි ඉතින් කාලයක් යනකොට යාට තේරෙන්න පුළුවන් නෑ මේක නිකන් මේ ආලෝකයක්. මේක අර සමාධිය වර්ධනය වුණා බවට සංඥාවක්. මේකත් පාදක කරගෙන ඕනනම් මට තව ඉස්සරහට සමාධියෙන්වත් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඉතින් හිතේ යම් පමණක සමාධියක් දිනුලා තියෙන නිසා විපස්සනාවට හැරෙන්නත් පුළුවන් කියලා තව ගමන ඉස්සරහට යන්න තියෙන බව ඊට පස්සේ යාට තේරෙන්න පුළුවන්. මොකද මේ සමාධියකින් ලැබෙන හිතට ලැබෙන ආරක්ෂාව හරි తాවකාලිකයි. සමාධියේ ප්‍රබලත්වයේ තියෙන තාක් පමණයි ඒ ආරක්ෂාව තියෙන්නේ. හිතන්න දැන් අපි යම්ස කෙනෙක් ධ්‍යාන භාවනාවක් වඩනවා. දැන් අද අපි මේ කතා කරපු ditta dhamma සුඛයක් ලැබෙන ඒ සමාධියක් කාලයක් තිස්සේ පරිශීලනය කරනකොට එයාගේ හිතේ කාමච්ඡන්දයක් එන්නේ නැහැ. ව්‍යාපාදයක් එන්නේත් නැහැ. අපි තුමු දැන් එයා ආනාපාන සතියකින් නම් අපි හිතමු එයා ධ්‍යාන වඩන්නේ. හුඟක් වෙලාවට කාමච්ඡන්දේ එන එකක් නැහැ. අපි තුමු එයා මේ මෛත්‍රී භාවනාවක් මුල් කරගෙන නම් ධ්‍යාන වඩන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ ව්‍යාපාදයක් තරහවක් එයාට හිතේ පහළ වෙන්නේ නැහැ. ඉතින් එහෙම කාලයක් යනකොට සමහරට කෙනෙක් හිතන්න පුළුවන් ආ දැන් නම් මම එක්කෝ සෝවාන් වෙලා නැත්තම් මම අනාගාමි වෙලා එහෙම කියලා හිතෙන්න පුළුවන්. මොකද මේ රාගේ පහළ වෙන්නෙත් නැහැ, ද්වේෂේ පහළ වෙන්නෙත් නැහැ. ඉතින් එතෙන්දී වෙන්නේ එකතකින් හරි මුලාවක්. මොකද මේ තාම මේ නිවරදිව හේතුඵල ධමයක් අවබෝධ කරගෙන නැත්තම් ප්‍රඥාවක් උපදවාගෙන ආශ්‍රවයන්ශය කළා ලබාගත තත්ත්වයක් නෙමෙයි මේ කතා කරන්නේ. අර සමාධියේ තියෙන ප්‍රබලත්වය නිසා ඒ නීවරණ සම්පූර්ණයෙන්ම නිකන් යටපත් වෙලා තියෙන තත්ත්වෙකුයි මේ කතා කරන්නේ. ඉතින් ඒක පස්සේ කාලෙදී අපි හිතමු ඔන්න ලෙඩක් දුකක් හැදිලා භාවනාව කරගන්න බැරි වෙලා ඊට පස්සේ ඉන්නකොට ඔන්න ආයි පරණ දේවල් ටික ඔක්කොම මතු වෙනවා. ආයිත් රාගේ ඉන්න ගන්නවා, ආයිත් කේන්ති යන්න ගන්නවා. ඉතින් එතකොට තමයි යාට තේරෙන්නේ දැන් මේ ඉඳලා තියෙන මුලාවක මේ මේ නිවරණ ටික නැත්තම් මේ කෙලස් ටික තාමත් හිතේ තියෙනවා කියලා එයාට එතකොට තේරෙන්න ගන්නවා. ඒ නිසා සමතේ වඩද්දී ඔය වගේ පොඩි පොඩි මුලා වීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ගුරු ඇසුරකදී ඒක වඩන එක හුඟක් හොඳයි. ඒ වගේමයි අපි එතනදී නිහතමානී වෙන එකත් ලොකු වැදගත්කමක් තියෙනවා. මොකද අපි සමාධියක් අත්දකපු ගමන් අපිව අදි탁සේරු කරනවා. මට දැන් ලොකු සමාධියක් තියෙනවා. කාටවත් මෙච්චර නම් ගැඹුරු සමාධියක් නැහැ. කියලා ඉතින් සමාලාවට ගිහිල්ලා ගුරුවරයාටත් කියනවා. කිව්වහම ඉතින් සමාහට ගුරුවරයා ගණන් ගන්නෑ. ගුරුවරයා නිකන් ඒක මේ පුංචි දෙයක් කොට සලකනවා. එතකොට ඉතින් සමාහට ගුරුවරයාවත් එපා වෙනවා. ගුරුවරයාත් මේවා කියන්නේ මේ මට ඊර්ෂාවට කියලා හිතනවා. නැත්තම් ගුරුවරයාට මේ තරම් සමාධියක් කවදාවත් ලැබිලා නැහැ කියලා තමන්ව උඩින් තියාගන්නවා. ඊට පස්සේ ගුරුවරයාවත් අත්හැරලා දාලා යනවා. ඔන්න ඒ වගේ මුලාවීම් සිද්ධ වෙන්න පුළුවන් අපේ භවනා ජීවිතේ. ඒ නිසා සමතයක් වඩද්දී මේවා විපස්සනාවක් වඩද්දී වේවා හොඳට නිහතමානීව ඒ කෙලෙස් තවන වීරකින් යුක්තව කෙලෙසුණුයි ජය ගන්න තියෙන්නේ, මමත්වයයි දුරු කරන්න තියෙන්නේ කියන මෙන්න මේ උපදේශ සහිතව අපි මේ භවනාව වඩනවා නම් එතකොට ඉතින් මුලා වෙන්න තියෙන අවස්ථාව, වරදින තියෙන අවස්ථාව, වැරදුනත් හදා ගන්න තියෙන අවස්ථාව තියෙනවා.
ඔසාරණ සර්. තවත් කෙටි දෙයක් අහන්න ඕනට ගමන සමාධිය ගැන කතා කරද්දී මට හිතෙන සම්මාස දැන් අපි සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම කියලා ගත්තාම ඒකේ මොළේදී සතිපට්ඨාන ඉඳලා අන්තිමටකන් යද්දී මට හිතෙනවා මේ සමාධියක් නේද සිතේ ගමන තියෙන්නේ, මේ සමාධියක් නේද එක එක මට්ටම් වලින් ඉස්සර වෙන්නේ එක එක කියලා.
හරි. ඔව් ඒකේ හරි. ඒක හරි. මොකද දැන් ඔය කාරණාව හොඳටම පැහැදිලි කරලා තියෙනවා මහා චත්තාලීසක සූත්‍රයේ. දැන් මහා චත්තාලීසක සූත්‍රයේදී සම්මා සමාධි කියලා කියන්නේ අර කලින් තියෙන මාර්ගාංග 7 ලස්සන්ට එකලස් වෙලා ඒකාග්‍ර වෙලා සමබර වෙලා පැමිණෙන අවස්ථාව තමයි සම්මා සමාධිය කියලා හඳුන්වන්නේ. දැන් අපි මේ මේ සාකච්ඡාව ඉස්සරහට ගන්න හේතුවත් ඔන්න ඕකයි. දැන් සම්මා සමාධියක් කියන්නේ මොකද්ද? සම්මා සමාධියක් කියන්නේ ධ්‍යානද? සම්මා සමාධිය කියන්නේ ප්‍රථම ධ්‍යානද? නැත්නම් සම්මා සමාධිය කියන්නේ අරූප ධ්‍යානද? නැත්නම් සම්මා සමාධියක් කියන්නේ ඔන්න ඒ වගේ ලස්සනට සියල්ල හොඳට සමබර වෙලා ඉන්ද්‍රියන් සමපත්තයටපත් වෙලා මාර්ගංග සමපත්තයටපත් වෙලා එකලස් වෙලා ආපු අවස්ථාවද? ඉතින් ඔන්න ඔයගේ සාකච්ඡාවක් තමයි ඇත්තටම අපිත් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ විවිධ සූත්‍ර ඇසුරෙන් අපි යම්සේ අවබෝධයක් ලබාගෙන බුදුරජාන් වහන්සේ කොහොමද මේ සමාධිය විග්‍රහ කරලා තියෙන්නේ, මේකේ ප්‍රයෝජනය කොයි අන්දමින්ද පහදලා දීලා තියෙන්නේ කියන අවබෝධය තමයි අපිත් ඇති කරගන්න හදන්නේ. ඒ නිසා මහත්ය කියන කතාව ඇත්ත. මහා චත්තාලික සූත්‍රයේදී මේ සම්මා සමාධිය තෝරන්නේ ওই විදිහට තමයි. හොඳයි හොඳයි.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. දැන් ස්වාමීන් වහන්සේ රූපයක් දැක්කහම මම දකින රූපයක් රූපේ දකින මමත් කියලා සකස් වෙනවනේ. ඒක එතකොට තමයි පංච උපාදානස්කන්ධේ ආලව. ඒ නිදහස් වුණොත් ඒක තේරුම් අරගෙන ඒ නිදහස් වුණොත් ඒ ක්‍රියාව ක්‍රියාසිතක් බවට පත් වෙනවා. ඒක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම ශබ්දයක් ඇසින්න විටත් මට ඇසුණා ශබ්දයක් අසන මමත් ශබ්දය ඇසෙන ඉන්න මමත් ශබ්දය ඇසෙන මමත් කියලා එහෙම මම ය උපදිනවනේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් පහළ වෙනවා කියන එක. ඒ සියල්ලම ඇතිවන්නේ මේ මොහොතේ අවිද්‍යාව නිසායි. ඒ හරියට දුටුවොත් ඒ මොහොතේ සමුදය තුලම ඒ නිරෝධ වෙනවනේ යයි කියලා ඒක ප්‍රත්‍යක්ෂයෙන් දුටුවොත් ඒදත් උදේවැයි ඥානෙයි කියලා දැනගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. නම් කවදාවත් අතීතයත් අනාගතයත් මුණ ගැසෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ?
ඔව් දැන් ඔතන පැටලිලිටි ගොඩක් තියෙනවා. ඉතින් ඔක්කොම ටික එක එක පැතිවලින් විස්තර කරන්න පුළුවන්. අතීතය අනාගතය උදේවය සමාධි ඔක්කොම ටික එකට පටලව ගත්තොත් අපිට හරි පිටුතරක් ගන්න අමාරුයි. මෙහෙම කියන්න පුළුවන්. දැන් හිතන්න පේනවා හැබැයි බලන කෙනෙක් බවට පත් වෙලා නැත්තම්. ඇහෙනවා ඇහෙන කෙනෙක් බවට පත් වෙලා නැහැ. ඊළඟට දැනෙනවා හැබැයි දැනෙන කෙනෙක් බවට පුජ්‍යලයෙක් බවට මමෙක් බවට පත් වෙලා නැහැ. ඉතින් ඔය කාරණාවනේ ඔය බාහිය ස්වාමීන් වහන්සේ බුදුහාඳුරෝ දේශනා කරන්නේ. දිත්තේ දිට්ඨ මත්තම් භවිස්සති සුතේ සුත මත්තම් භවිස්සති මුතේ මුත මත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති. පෙනේවි. හැබැයි පේන දේ අසර රිංග ගන්න යන්න එපා. එතන ගිහිල්ලා කෙනෙක් පුජ්‍යලයෙක් බවට පත් වෙන්න යන්න එපා. ඒ වගේම දැන් බලන කෙනෙක් ඉන්නවා කියලා හිතන්න යන්නත් එපා. එතකොට මේ කොනේ එකක් හදාගත්ත වෙනවා. එක්කෝ ඈත තියෙන කොනේ එකක් හදනවා නැත්නම් මේ මෑත කොනේ එකක් හදනවා. කෙනෙක් හදනවා, පුජ්‍යලෙක් හදනවා. දෙකම කරන්න එපා කියලා බුදුහාඳුරු කියන්නේ. එතකොට දකින්න දෙය තුල ඒකට ඇලිලා, ඒකට බැඳිලා, ඒකට ආකර්ෂණය වෙලා, ඒක අසර රිංගගෙන එතන කෙනෙක් හදන්න යන්නත් එපා. බලන කෙනෙක් ඉන්නවා කියලා මෙතන කෙනෙක් හදන්න යන්නත් එපා. මේ දෙක අතරත් ඉතින් කෙනෙක් හදන්න යන්න එපා. එතකොට අන්න එනම් මම මේ හදපු තැනක් හොයාගන්න නැහැ. හිත විඥානේ පිහිටපු තැනක් හදාගන්න හොයාගන්න තැනක් නැහැ. එතකොට තමයි අන්න විඥානේ අපතිත්‍ිතයි කියලා කියන්න වෙන්නේ. විඥානේ දැන් කොහෙවත් පිහිටලා නැහැ. විඥානේට පෝෂණය වෙන්න අවශ්‍ය කරන පදනමක් කොහෙවත් නැහැ. ඉතින් ඔය අන්දමින්ම අපිට කියන්න පුළුවන් ඇසීම සම්බන්ධයෙන්. ඇහෙනවා හැබැයි අහන කෙනෙක් දැන් මෙතන ඉන්නවා කියලා එතන කෙනෙක් හදායනත් නැහැ. අහන දෙයට ඇලිලා ඒක අසර රිංගගෙන එතන උපාදාන කරගෙන එහෙමත් නැහැ. අන්න නාසයෙන් ගඳස් සුවඳක් බලනකොටත් ඒ වගේමයි. දිවට රසයක් දැනෙනකොටත් ඒ වගේමයි. කයට ස්පර්ශයක් දැනෙනකොටත් ඒ වගේමයි. ඊළඟට මනසට අරමුණක් ආවහමත් ඒ අරමුණ අසර රිංගගෙන ඒකේ තව තව ප්‍රපංච කරන්න ගිහිල්ලා එතන කෙනෙක් හදාගෙනත් නැහැ. නැත්තම් මේ අරමුණ අත්දකින්නේ මම කියලා එතන මමෙක් හදාගෙනත් නැහැ. ඔන්න ඒ වගේ ඒ කියන්නේ කිසිම තැනක මමෙක් හදන්නේ නැති විඥානය පිහිටන්නේ නැති තත්වයක් නම් අපි පවත්වන්නේ. එතකොට බුදුහාඳුරු කියනවා මෙතන දුක පවතින විදිහක් නැහැ. දුක ගොඩ රැගෙන්න විදිහක් නැහැ. දැන් අපි අර ගිය වාරවල් වල සාකච්ඡා කරපු උද්දේශ විභංග සූත්‍රයේදී තෝකනේ කියන්නේ එළියේ ගිහිල්ලා විඥානේ විසිරෙලත් නැහැ. ඇතුලේ පිහිටගෙනත් නැහැ. දැන් ඔන්න විඥානේ උපාදා මේ දැන් හිත උපාදාන රහිතයි. උපාදාන රහිත తත්වයේ තුල හිත සලිත වෙලත් නැහැ. හිත සන්ත්‍රාසයකටපත් වෙලා බිය ගැන්විලා තැති ගැන්විලා එහෙමත් නැහැ. එහෙමනම් අන්න සක්කාය දිට්ඨියෙන් තොරයි. මොකද අපි තුළ සක්කාය දිට්ඨිය තියෙන තාක් හිතේ උපාදාන නොකර පවත්වන්න බෑ. උපාදාන නොවෙච්ච ගමන් ඔන්න ගිහිල්ලා කොහේ හරි අල්ල ගන්නවා. දැන් මට මොකද උනේ? දැන් කොහෙද මං ඉන්නේ කියලා ඔන්න බය වෙනවා. නමුත් උපාදාන වලින් හිත නිදහස් කරගෙන එහෙවත් උපාදාන වෙලා නැහැ, මෙහෙවත් උපාදාන වෙලා නැහැ, අතරමැදත් උපාදාන වෙලා නැහැ. ඒ උපාදාන නොවෙච්ච තත්වය තුළ සාමකාමීව සුවසේ වාසය කරනවා. එන්න එතකොට ආශ්‍රවයන් ඡේ වෙන්න අවස්ථාව සැලසෙනවා. හොඳයි හොඳයි.
අපිට පෑදී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
හොඳයි හොඳයි.
ඊළඟට අහම් ගැටළුව ලක්ෂ්මට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මට නිකම් මතක් කරන්නේ ඉතුණා මේ මජ්ක්‍ධිමනිකායේ තියනා නේද ස්වාමීන් වහන්සේ අනුපාද සූත්‍රයේ ඒක තනිකරම පස්සනාපත්‍රන්නේ යන්නේ කියලා වාස්තයෙන් අපෝ එක්ම මහන කැමති මේ එක දිනන්නේ අර බුදුහාමුදුරුවෝ මේ සාරිපුත් හාමුදුරන් පෙන්නලා මේ සාරිපුත් හාමුදුරුවෝ ඥාන වටිනකොට ප්‍රතිපඥාණින් දැන් දිගටම මේක මෙන්න මේක තමයි අදි මොකක් මෙතන විත්තක්ක මෙතන විචාර මෙතන ප්‍රීති මෙතන සුඛ කියම
හ්ම්
එහෙම විදියට කරවත් එහෙම මේ කවුදක්වත් සමට ඇලෙන්නේ නැති වෙන පුළුවන් නේද ස්වාමීන් වහන්සේ
අනිවාර්යෙන්ම මොකද දැන් එයා උන්වහන්සේට පේනවනේ මුළු සමස්තය පේනවා මෙතන මේ ධර්මයේ ක්‍රියාත්මක වෙන මෙතන මේ ධර්මයේ ක්‍රියාත්මක වෙනවා මුළු පද්ධතියම දකිමින් තමයි උන්වහන්සේ කරන්නේ. ඒ කියන්නේ ප්‍රඥාවට සතියට හොඳ මුල් තැනක් දීලා හැබැයි හිත ඒකාග්‍ර වෙලා තියෙනවා. ඒකාග්‍ර වෙන්න මූලික වෙච්ච ඒ අනිකුත් අංග ටිකත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මහත්තයා කියන කතාව සම්පූර්ණ ඇත්ත. ඉතින් එතකොට තමයි අර මේ ධර්මතාවන්ගේ යථා ස්වභාවය දකිමින් සමාලාට ඒවැය තියෙන අනිත්‍ය ලක්ෂණය තේරුම් ගනිමින් විපස්සනාවකට තරව ගන්න අවස්ථාව තියෙන්නේ.
එමයි සම්පූර්ණ.
හොඳයි. හොඳයි පින්වත්නි, එහෙමනම් වෙන විශේෂ ප්‍රශ්නයක් අපිට යොමු වෙලා නැති නිසා අපිට පුළුවන් එහෙමනම් අද දවසේ ධර්ම දේශනාව සහ සාකච්ඡාව මෙතනින් සමාප්ත කරන්න. පැය දෙකකට ආසන්න කාලයක් අපි සියලු දෙනා එක්ව ධර්ම දේශනාවට හැමුම්කන් දුන්නා, සාකච්ඡාවට සහභාගී වුණා. මේ අන්දමින් අපි රැස් කරගත් ආ වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.